මීළඟට ගරු පවිත්‍ර වන්නේ ආරච්චි මන්ත්‍රීතුමිය.
මගේ හිතවත් ගරු එස්.බී. දිසානායක අමාත්‍යතුමනි, ඔබතුමා ආරම්භ කරපු, ඔබතුමා අපි එක්ව පෝෂණය කරලා ඉතා ගෞරවයෙන් ආරක්ෂා කරපු ඔබතුමාගේ අමාත්‍යංශ යටතේ තියෙන ව්‍යාපාරවලට සාධාරණයක් ඉෂ්ට කරන්න සමාජ සවිබල ගැන්වීමේ සහ සුබ සාධන අමාත්‍යංශය යටතේ වචන ස්වල්පයක් කතා කරන්න කල්පනා කරා. ඒ වගේම විශේෂයෙන්ම ඔබතුමාගේ අමාත්‍යංශයට අදාළ නොවුනත් ගරු මුදල් ඇමතුමා ඉදිරිපත් කළ කතාවේ දිලිඳු බවට එරෙහි ශක්තිමත් සමාජ සුබසාධන ජාලය කියලා මේ අමාත්‍යංශයේ වැවිෂය යටතේම සඳහන් කරමින් මේ පිරුවටෙන් ඔතල සිදුකිරීමට යන අතිශය ප්‍රතිගාමී ක්‍රියාකාරකම් කීපයක් පිළිබඳවත් මේ සභාවේ අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා. 2015 අගෝස්තු මාසේ මහමැතිවරණයෙන් පස්සේ පැවතිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ජාතික ආණ්ඩුවක් හදන්න අපි පෞද්ගලිකවම විරුද්ධ වුණත් පක්ෂ නායකත්වයේ තදබල අවශ්‍යතාවයට ඒ ආණ්ඩුව හදලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මට තේරෙන විදිහට මට මතක විදිහට කැබිනට් ඇමති ධූරය 11ක් ලබල දුන්නා. ඒ අමාත්‍යංශ වලින් ජනතාවට වැඩියෙන්ම ලං වෙලා වැඩ කරන්න පුළුවන් අමාත්‍යංශය විදිහට මා දකින්නේ ගරු එස්.බී. දිසානායක ඇමතුමාට ලබා දී තිබෙන සමාජ සවිබල ගැන්වීමේ හා සුබ සාධන අමාත්‍යංශය. ඒ වගේම මේ අමාත්‍යංශ යටතේ තියෙන සමෘද්ධි ව්‍යාපාරයේ මූලයනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලනුත් අතර බරපතල සම්බන්ධතාවයක් තිබෙන බව කවුරුත් දන්න දෙයක්. ඒක රහසක් නෙමෙයි. ඒකම ගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උත්සව ගණනාවකදී අපි දැක්ක ප්‍රකාශ කරනවා තවදුරටත් එක්ව ගමන් කරලා කෙසේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනවයි කියලා ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උත්සව ගණනාවකදී කියනවා අපි දැක්ක. එහෙම සැලැස්මක් ඇත්තටමම එස්.බී. දිසානායක ඇමතුමනි ඔබතුමන්ලා සතු වෙලා තිබෙනවා නම් සමෘද්ධි ව්‍යාපාරයේ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ඔබතුමා තේරුම් ගන්නවා ඇතයි කියලා අපි විශ්වාස කරමු. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ ඡන්ද මැසිම කියලා අපේ පාක්ෂිකව හැඳින්වුවේ එස්.බී. දිසානායක ඇමතුමාට. අපේ මිත්‍ර එස්.බී. දිසානායක ඇමතුමාට මේ අමාත්‍යංශයේ වැඩ කටයුතු පවරනකොට කොච්චර විවේචන තිබුණත් ගංගල ඉන්න ශ්‍රී ලංකාකාරයෝ හිතුවා එදා එස්.බී. වගේම මෙදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලයන් පෝෂණය කරන්න, විරුදුකම් පිටු දැකීමේ ඉලක්ක පෝෂණය කරන්න ඔබතුමා එදා යෝධ ශක්තියක් ලබා දුන්නා වගේ කටයුතු කරાવી කියලා. ඒත් ඔබතුමාට ඒ කටයුත්ත කරන්න මේ අයව ඇතුලේ ඉඩ දීලා තියෙනවද කියන එක අපට පැහැදිලිව ප්‍රශ්නාර්ථයක් තියන්න සිද්ධ වෙනවා. මට කනගාටුව. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේ මහලේකම්තුමා එතුමාට ප්‍රතිපාදන මේ අයවැයෙන් වෙන් කරනකොට මට නම් තේරෙන්නේ ගේම් එකක් ගහලා තියෙනවා වගේ කියලා. මේ අයවැය කතාවේ 56 වෙනි සහ 57 වෙනි පිටුවේ මුදල් ඇමතුමා සඳහන් කරනවා දිලිඳු බවට එරෙහි අරගලය හා ශක්තිමත් සමාජ සුබසාධන ජාලය කියලා හෙඩින් එක. මේ හෙඩින් එක යටතේ දිලිඳු බවට එරෙහි අරගලය හා ශක්තිමත් සමාජ සුබසාධන ජාලය කියලා මුදල් වෙන් කරන මේ විෂය යටතේ විශේෂ ව්‍යාපෘති දෙකකට මුදල් වෙන් වෙනවා. කියන්නේ දිළිඳු බව පිටු දකින්න කියලා. නමුත් එකක් රණවිරු සුරැකුම් දීම නාව මිලියන 3500යි, අනික දායක විශ්‍රාම වැටුප් සඳහා මිලියන 1000යි. අපි බැලුවේ මුදල් වෙන් කරලා තියෙන්නේ 91 වෙනි පිටුවේ සඳහන් වෙනවා මොන අමාත්‍යාංශයටද කියලා. එයින් එකක් වෙන් වෙන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට, අනික එක වෙන් වෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට. එදා සමෘද්ධි ව්‍යාපාරය හරහා මේ රට නැගිට්ටෝපු අපේ එස්.බී. දිසානායක අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයට හෙඩින් එකේ දිළිඳුකම පිටු දැකීම කියලා දැම්මත් ව්‍යාපෘති වලට මුදල් වෙන් වෙනකොට විශේෂ මුදලක් මෙම වර්ෂයේ වෙන් වෙලා නැහැ කියන එක කනගාටුවෙන් මතක් කරන්න ඕන. අයවැය කතාවේ කියන්නේ දිළිඳු බවට එරෙහි අරගලය හා ශක්තිමත් සමාජ සුබසාධන ජාලය කියලා. එකක් අමාත්‍යංශ විෂයන් යටතේ අයවැය අපේ එස්.බී. දිසානායක ඇමතුමාගේ අමාත්‍යංශයේ විෂය යටතේ අයවැය කතාවේ මුදල් වෙන් කළාට එකක් යනවා එක්සත් ජාතික පක්ෂයේ රංජිත් බණ්ඩාර මැතිතුමාගේ වැය ශීර්ෂයට, අනික් එක එස්.බී. ඇමතුමාගේ අමාත්‍යංශයේ විෂය යටතේ අයවැය කතාවේ මුදල් වෙන් කළාට, අනික් එක යනවා ආණ්ඩුව කොහොමත් ඇනගෙන තියෙන රණවිරු ප්‍රශ්නයට පොඩි පලස්තරයක් දාන්න ආරක්ෂක අමාත්‍යංශය. ගරු ඇමතුමනි, අපි විශ්වාස කරන ඔබතුමාටත් ජනාධිපතිතුමාටත් මේ අයවැය ඇතුලේ අගමැතිතුමා සහ මුදල් ඇමතිවරයා විසින් සිදු කරන සියුම් දේශපාලන උපාය මාර්ග පිළිබඳව තේරුම් ගන්නට හැකියාවක් ඇතයි කිය. ඒ වගේම ගරු ඇමතුමනි, ඔබතුමාට දෙනවා නමක්. මේ සමෘද්ධි ව්‍යාපාරය කියලා ඔබතුමා පටන් ගත්ත ව්‍යාපාරයට දෙනවා නමක්. ඒක ලස්සන කතාවක් ඇමතුමනි. ඔබතුමා මේ නැති කරලා දාන්නම තමයි හදන්නේ. මේ අයවැය කතාවේ 56 වෙනි පිටුවේ කියනවා සමෘද්ධි ව්‍යාපාරය ජන ඉසුර කියලා නම් කරනවායි කියලා. මට මතකයි ඔබතුමා එදා කිව්වා සමෘද්ධි වෙනුවට දිවි නැගුම එනකොට සමෘද්ධි කියන නාමය ඔබතුමා තිබ්බේ හොඳට ඝන බලලා තමයි ඔබතුමා සමෘද්ධි කියන නාමය තිබ්බේ කියලා. මන් දන්නේ නැහැ ඔබතුමා මේ ජන ඉසුර කියන නමට ඝන බැලුවද කියලා. එන්න නැත්තම් ගරු ගොඩක් හොඳයි. මම මේ කියන්න ගියේ ගරු ඇමතුමනි, ගුත්තිල කාව්‍ය ලියනකොට වෑත්තාවේ හාමුදුරුවයි පළමු කවිය ලියනවා සියපින් සිරින් සරු දෙතිස් ලකුණෙන් විසිතුරු. වෑත්තාවේ හාමුදුරුවෝ මේ පළවෙනි කවිය මෙහෙම ලියනකොට හාමුදුරුවන්ගේ ගුරුවරයා කියනවා වෑ වැත්තේ මේ වැත්තේ නැවුනගීදෝ කියලා. මොකද දන්නවද ඒකේ හේතුව? සියපින් කියලා ගුත්තිල කාව්‍ය පටන් ගත්තම එහි බරපතල ඝන දෝෂයක් තියෙනවා. ගරු ඇමතුමනි, ඒ ඝන දෝෂයම හොයලා බලන්න මේ ජන ඉසුරන කියන නමේ තිබෙනවා. ඔබතුමා මේක එන්නේ නැහැ කියලා කියනවා නම් ඒක බොහොම හොඳයි. ඒ කියන්නේ සමෘද්ධියට විශේෂ ව්‍යාපෘතියක්වත් මොකවත් මුදල් දෙන්නේ නැතුව මුදල් කපලා විතරක් නෙමෙයි, ඔබතුමාටයි ජනාධිපතිතුමාටයි දෙන්නටම රටක් දාලා යන විදියට නියම ගේමක් මේ ආව ඇතුලේ අගමැතුමයි මුදල් ඇමතුමයි අටවල තියනවා කියන එකයි අපිට තේරෙන්නේ. ඇත්තටම ඔබතුමා මොන ප්‍රෙෂර් එකක් දාලා හරි මේ නම වෙනස් කරගත්තා නම් ඔබතුමාට නැව් නගින්න වෙන්න සිද්ධ වෙන්නේ නැතුව මීට වඩා නම වෙනස් කරගත්තා නම් ඒක ඊටාම වටන දෙයක් කියලා කියන්නට ඕන. ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, අයවැය කතාවේ දිළිඳු බවට එරෙහි අරගලය කියලා ඒ අයටම දාලා රාජ්‍ය සේවකයාගේ පෙන්ෂන් එකට අරලා තියෙනවා. අපට මතකයි 2002 රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ ජනතා ද්‍රෝහී යෝජනාව ගෙනාව නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා. වර්තමානයේ විශ්‍රාම වැටුමට සම්පූර්ණ දායකත්වය ලබා දෙන්නේ රජය. රාජ්‍ය සේවකයා මේ විශ්‍රාම වැටුමට සතයක්වත් මුදල් ලබා දෙන්නේ නැහැ. වැන්දඹු අනත්දරු වැටුපට 6% හෝ 7% රාජ්‍ය සේවකයා විසින් තමන්ගේ දායකත්වය ලබා දෙනවා. හැබැයි තනි අවිවාහකයෙක් නම් ඔව් විශ්‍රාම යනකොට ඔව් ලබා දීපු ඒ දායකත්වය පොලියත් එක්ක ඔහුට ලබා දෙනවා. හැබැයි වික්‍රමසිංහ මහත්තයා 2002 රාජ්‍ය සේවකයන්ගේ මේ අයිතිවාසිකම් කප්පාදු කරන යෝජනාව ගෙනාව අපිට මතකයි. ඒ අනුව විශ්‍රාම වැටුපත් වැන්දඹු අනත්දරු වැටුපත් දෙකම එකට එකතු කළා 8% කපන්න එදා එතුමා උත්සාහ කළා. එහෙම ඒ යෝජනාව ගෙනාවත් කවදත් වැඩ කරන ජනතාවගේ පැත්ත ගත්ත අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට 2006 පැමිණි වහාම වික්‍රමසිංහ මහත්තයා ගෙනාපු සංශෝධන ඒ යෝජනාව අහෝසි කළා. රාජ්‍ය සේවකයින්ට විශ්‍රාම වැටුපේ අයිති ආරක්ෂා කළා දුන්නු. 2015 සමහර තපල් ඡන්ද ප්‍රතිඵල දකින්නකොට අපිට සියුම් කනගාටුවක් ඇති වුණා. අපිට අහන්න තියෙන්නේ දැන් මේ අයවැය යෝජනාවේ තියෙන ආය විශ්‍රාම වැටුප කප්පාදු කරන්න ගේන යෝජනාව ගැන කියනකොට අපට අහන්න තියෙන්නේ ඔබට සතුටුයිද දැන් කියන කාරණයයි. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරක්ෂා කරලා දීපු විශ්‍රාම වැටුප නැවත උදුරගෙන රාජ්‍ය සේවකයාගෙන් අරගෙන රාජ්‍ය සේවකයාටම නැවත ගෙවීමේ මේ ප්‍රතිගාමී යෝජනාව දිලිඳු බවට එරෙහි අරගලය නැමැති පිරුවටෙන් ඔතලා මේ අයවැය යෝජනාවේම තිබෙන බව අපි සඳහන් කරන්නට ඕනි. අද අපි අහනවා සිවිල් සංවිධාන කියලා පෙනී සිටපු වෘත්තීය සමිති නායකින්ගෙන් වමේ පක්ෂවලින් කඩාගෙන ගිහිලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරුන්ගෙන් අණ්ඩ කුමාර දිසානායක සහෝදරයාගේ මේකද ඔබ රටට හදපු වෙනස කියලා. අණ්ඩ කුමාර දිසානායක මැතිතුමල්ලට මේවා වගකීමෙන් බේරෙන්න බෑ. 2015 මැතිවරණයේදී හංසයට ගෙයින් ගෙට යන අන්තිම කැන්වසින් එක කළේ ජනතා විමුක්ති පෙරමුණේ කාඩර් එක කියන එක අපේ ගම්වල ඉන්න අපේ ගම්මානවල ඉන්න මිනිස්සු දන්නවා. ඒ නිසා ඔවුන්ට මෙවැනි ප්‍රතිගාමී යෝජනාවලදී හවුල් වුණේ නැහැයි කියලා වගකීමෙන් බේරෙන්න බෑ. ඒ වගේම මං මේ විෂය යටතේම වැටිලා තියෙන අපේ මාමට වෙච්ච දේත් පොඩ්ඩක් කියන්න ඕනේ. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම දායකත්වයට එරෙහිව නිවාසනයක් ලබා ගැනීමේ හැකියාවක් මේ වෙනකන් තිබුණා. නමුත් එය මේ අයවැය යෝජනාවේදී අයින් කරලා තියෙනවා මේ විෂය යටතේ. ඉතින් අපේ ජෝම් මාමා මාධ්‍යයට ගිහිල්ලා කියනවා මම මේ යෝජනාවට විරුද්ධයි කියලා. ඉන්පසුව පාර්ලිමේන්තුවට ඇවිල්ලා අයවැයට පක්ෂව ඡන්ද දෙනවා. කනගාටුවෙන් වුණත් කියන්න ඕනි වන්නියාරච්චිලට දෙබිඩි දේශපාලන අත්දැකීම් නැති නිසා සමස්ත වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරන මේ අයවැය යෝජනාවට අපි විරුද්ධව දැඩිව පෙනී සිටින බවත් එවැගේම දිලුඳුකම පිටු දැකීම වෙනුවෙන් මේ වැඩ කරන ජනතාවගේ රාජ්‍ය සේවකයාගේ සමුද්ධි ලාභියාගේ සමුද්ධි ව්‍යාපාරයේ නිලධාරීන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා නොනවතික අරගලයක අපි යෙදෙන බවත් සඳහන් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ඔමෙ ස්තුති. ඊළඟට ගරු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය, මේ මොහොතේ ගරු වේලු කුමාර මන්ත්‍රීතුමා මූලස්ථානයට පැමිණෙනවා.
කතා කරමු.
ගරු මූලස්ථානාරූඪ මන්ත්‍රීතුමනි, ලැබිලා තියෙන කෙටි කාලය ඇතුළතදී සම්පූර්ණයෙන්ම මෙවර අයවැය හොඳ නරක පිළිබඳව තරුණ මන්ත්‍රීවරියක් විදිහට මට දැනෙන දේ ප්‍රකාශ කරන්න කල්පනා කරා. දැන් සාමාන්‍යයෙන් අයවැයක් කියලා කියන්නේ රටක අය සහ වැය, රටක වියදම ආදායම කියන්නේ මොකද්ද කියන එක ගැන කරන යම් කිසි විදිහකින් අනාගතයට කරන සැලසුම්. එතකොට අපි එහෙම කියද්දි අපේ මේ මුළු රටේම සමස්ත ජනතාවගේම මතය, අයවැය පිළිබඳ තියෙන මතය තමයි මේ අයවැයක් කියලා කියන්නේ සහන මල්ලක් කියලා. එහෙමත් නැත්නම් අයවැයකින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මොකක් හරි කො පාන් මිල අඩු කරන්න ඕනේ, එහෙම නැත්නම් සීනි මිල අඩු කරන්න ඕනේ, නැත්නම් හාල් මිල අඩු කරන්න ඕනේ. මිල අඩු කිරීමේ සහන මල්ලක් කියලා තමයි අයවැයක් යනුවෙන් අපේ රටේ ජනතාව ගොඩාක් හිතාගෙන ඉන්නේ. අපේට වගේම ලෝකයේ සෑම රටකටම 1971 කලින් තිබිලා තියෙන හිඟ අයවැයක්. හිඟ අයවැයක් කියලා කියන්නේ ප්‍රතිපත්තියක්. 1931 ඉඳන් ලංකාවේ වගේම පිටරටවල ඉන සියලුම අනිකුත් රටවල් වල සියලුම ජනතාව පුරුදු වෙලා තිබ්බේ සුභසාධන රාජ්‍ය ප්‍රතිපත්තියකට. මොකද මේ සුභසාධන රාජ්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ? සුභසාධන රාජ්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ රාජ්‍යයක සුභසාධන අරමුණින් පන්ති අතර තියෙන අසමතුලිතතාවයේ අම්තාක් තුරකට සමතුලිත කිරීම. 1971 න් පස්සේ මෙය වෙනස් වුණා. මේ වෙනස් වෙලා අන්තර්ජාතික වශයෙන් මුළු ලෝකෙම ධනේශ්වර ආර්ථික ක්‍රමයක් ඇති වුණා. මේකේ ප්‍රතිඵලයක් විදිහට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ගන්න පටන් ගත්තා. හැබැයි ටික කාලයක් යනකොට මේ මුළු ලෝකෙම රටවල අයත් වැයත් අතර විශාල පළතරයක් ඇති වෙන්න ගත්තා. මේකේ ප්‍රතිඵලයක් විදිහට මුළු ලෝකෙම ලෝකෙට හිඟ වුණා. හැබැයි අද වෙනකොට මේ ලෝකෙ ගොඩක් රටවල් බොහෝ රටවල් මේ පරතරය මේ හිඟය මේ ණය යම් තාක් දුරකට ජනතාවට සුබවාදී විදිහට මුහුණ දීමට හැකි තත්ත්වයකට පත් කරගෙන තියෙනවා. හැබැයි අවාසනාවට අපේ රට ශ්‍රී ලංකාව අද තිබ්බ තැනමයි. මේකට මූලික හේතුව තමයි මේ රටේ දේශපාලඥයා. ඕනම රටක ආර්ථික ප්‍රතිපත්ති තියෙනවා, දේශපාලන ප්‍රතිපත්ති තියෙනවා. ආර්ථික ප්‍රතිපත්ති කියලා කියන්නේ රටේ ආර්ථිකයේ නගා සිටුවීම සඳහා සංවර්ධනය සඳහා ගන්නා වූ තීරණ. දේශපාලන ප්‍රතිපත්ති කියලා කියන්නේ රටක දේශපාලන ව්‍යුහය කරගෙන යන්න ඉස්සරහට ක්‍රියාත්මක කරන්න ගන්න තීරණ. එතකොට අපේ රටේ මොකද වුනේ? මේ දේශපාලන ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්ති අභිබවා දේශපාලඥයන් විසින් රටේ ජනතාවගේ ඔළුවට පෙව්වා, කැව්වා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට අපේ රටේ ජනතාව අදටත් මේ සුබසාධන මානසිකත්වයේ ඉන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි පසුගිය ජනාධිපතිවරණයේදී 162 ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඡන්දය දුන්නා. ඒ ජනතාව අතර හිටියේ විශේෂයෙන්ම නගරාසන්න ජනතාව, නගරබද ජනතාව, අපි කියනවා පොතපත කියවන යම් තාක් දුරකට මධ්‍යම පාන්තික, ඉහළ පාන්තික මෙහෙම ජනතාව සහ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ජනතාව. උතුරු නැගෙනහිර ජනතාව පැත්තකින් තියමුකෝ, ඔවුන්ට තිබ්බේ වෙනත් විදිහේ ප්‍රශ්නයක්. හැබැයි මේ අනෙක් සියලුම ජනතාව මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ඡන්දය දීලා එතුමාව ජනාධිපති විදිහට පත් කරගත්තේ ඔවුන්ට අවශ්‍යලා තිබේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය, මාධ්‍ය නිදහස, ඒ වගේ පොදු දේවල්. හැබැයි 58ක් ලක්ෂ 58ක ජනතාව මහින්ද රාජපක්ෂමැතිතුමාටත් මනාප දුන්නා. ඒ 58ම ජනතාව ගම්බද ජනතාව. ඔවුන්ට එදා වේල කන බොන එක, අඳින පළඳින එක, පොහොර මිල කවදද අඩු වෙන්නේ, කවුද අඩු කරන්නේ, එහෙම නැත්නම් අපේ එළවලු වලට අපේ වගාවන්ට කොයි විදිහේ මිලක්ද ලැබෙන්නේ, ඔන්න ඕක තමයි ඔවුන්ට තියෙන මූලික ප්‍රශ්නය. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අන්න ඒක තමයි ටැග්ලයින් එකුනේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. අන්න ඒකත් එක්ක තමයි ජනතාව අතරට ගියේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ග්‍රාමීය පැත්තෙන් 80%ක් 90%ක් ජනතාව ඔහුව පත් කරගන්න ඔහුට ඡන්දය භාවිතා කරා. ඉතින් මෙතනින්ම පේනවා අපි උගත්යයි සලකන පොතපත කියවන නගරාසන්න ජනතාවත් එක්ක බැලුවම ඊට වඩා විශාල ප්‍රමාණයක් ගාමීය ජනතාව ඉන්නවා. මොවුන්ගේ තවමත් මනස හැදිලා තියෙන්නේ මේ යැපේ කාගෙන් හරි යැපෙන්න, කාගෙන් හරි සුබසාධනයක් ගන්න. ඒකට හොඳම උදාහරණය තමයි දැන් අවුරුදු 20ක් විතර වෙනවා මේ සමුද්‍රිය පටන් අරන්. මේ රට දියුණු වෙලාද කියන එකට එක උදාහරණයක් කියන්නම්. අවුරුදු 20යි සමුද්‍රිය පටන් අරන්. අද වෙනකොට සමුද්‍රිය ගන්න ජනතාව වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ. ඒක අපි සතුට වෙන්න ඕන කාරණාවක් නෙමෙයි, ඒක දුක් වෙන්න ඕන කාරණාවක්. ඒ කියන්නේ රටේ දුප්පත්කම වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ. ඒකනේ සමුද්‍රිය ගන්න. ඒතොර ඒකෙන් තේරෙන්නේ අද වෙනකොට අවුරුදු 20ක ඉඳන් අපි මේ කරගෙන යන මේ සමුද්‍රිය අදටත් ගන්න ජනතාව පොර කනවා කියලා කියන්නේ මේ රට තවමත් තිබ්බ තැනමයි, තිබ්බ තැනටත් වඩා සමහරකට පහළට බැහැලා කියන එක. එතකොට දැන් අපිට කලින් නිදහස ගත්ත 1947 නිදහස ගත්ත ඉන්දියාව අද වෙනකොට ඉන්න තත්ත්වේ බලන්න. අපිත් එකම සංවර්ධනයට පය තිබ්බ ජපානයේ ඉස්සර ඔවුනුත් අපිත් අතර මේ ආදායම් පරතරයේ ඩොලර් එකයි. අද වෙනකොට ඒ වගේ 10 ගුණයක් පරතරය. ඉතින් මොකද්ද මේ රට වෙලා තියෙන්නේ? කොතනද අපි ඉන්නේ? අපේ රටේ ජනතාවට මේ සහන මල්ලට පුරුදු වෙලා කියන එකට අනෙක් කාරණාව තමයි දැන් බලන්න මේ අයවැයෙන් තාක්ෂණික අංශයේ, ව්‍යාපාර අංශයේ දියුණු කිරීම, ඒ වගේම මේ උගත් දැනුවත් පුද්ගලයන් බිහි කිරීම තමයි මූලික අරමුණ වෙලා තියෙන්නේ. කියන්නේ දැනුම පදනම් කරගත්ත අයවැයක් තමයි මේ සැරේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක ගොඩක් අය තේරෙන්නේ නැහැ. හැමෝම අහන්නේ මොකක්ද අඩු කරලා තියෙන්නේ, කොහෙද අඩු කරලා තියෙන්නේ, මොන භාණ්ඩද අඩු කරලා තියෙන්නේ. අපි හැමදාමත් මේ භාණ්ඩ අඩු දැන් බලන්න පිට රටවල් වල ගත්තම අයවැයක් හදන්නේ රටේ මේ අහවල් භාණ්ඩේ අඩු කරනවා කියන පදනම මත නෙවෙයි. ඊළඟ අවුරුද්දේ මේ රට තවත් දියුණු කරන්න මොන මොන තාක්ෂණික අංශයෙන් ව්‍යාපාර අංශයෙන් අධ්‍යාපන අංශයෙන් කොයි විදිහට වියදමට සරිලන විදිහ මුදලක් ලබා දෙන්න කියන එකයි අනික් රටවල් වල අයවැයකින් බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ අපේ රටේ බලාපොරොත්තු වෙන වෙනස් දෙයක්. ඉතින් අපි මේ යැපෙන මානසිකත්වයෙන් ඉන්නකම් කවදාවත් රටක් විදිහට අපිට ජීවිතේට දියුණු වෙන්න බෑ. ඒ වගේම අනික් කාරණාව තමයි දැන් බලන්න අපි කල්පනා කරනවා අපිට මේ අයවැය කියලා කියන්නේ සහනයක් දෙන. ඒ කියන්නේ රවි කරුණානායක ඇමතිතුමා මුදල් ඇමතිතුමා විදිහට ඔහුගේ තියෙන යම්කිසි ඉඩමක් විකුණලා. එහෙම නැත්නම් ඔහුගේ පඩිය පාර්ලිමේන්තු පඩිය. එහෙම නැත්නම් ඔහුගේ සාක්කුවේ තියෙන කීයක් හරි මුදලක් ලබා දීලා ඔන්න ඒකෙන් අපිට සහන දෙනවා නම් ඒක තමයි සහනයක් කියන්නේ. ඒ වුණාට එහෙම නෙවෙයි වෙන්නේ. එතුමා විතරක් නෙවෙයි ඊට කලින් හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා ඊට කලින් හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ කවුරුත් තමුන්ගේ සාක්කුවෙන් නෙවෙයි සාක්කුවෙන් දීලා නෙවෙයි මේ සහන දුන්නේ. මේ ඔක්කොම අපේ සල්ලි ටිකම තමයි අපිට අනික් පැත්තට වියදම් කරන්නේ. 80% අපිට වක්‍රබදු ගහනවා. මේ වක්‍රබදු වලින් තමයි අනිත් පැත්තට ඒවා වලින්ම තමයි අපිට මේ වියදම් කරන්න මුදල් ලබා දෙන්නේ. එතකොට අපි කොහොමද මේක සහනයක් විදියට ගණන් ගන්නෙ? ඉතින් ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ අපි ජනතාවක් විදියට මේක හිතන්න. අපි ගොඩාක් වෙලාට සාක්ෂරතාවයෙන් 92% අපේ සාක්ෂරතාවය වැඩි කියලා ලංකාවේ කිව්වට පොතපතේ දැනුම විතරයි. පොතක් කියවන්න අකුරු ලියන්න දැනගත්තට වැඩක් නැහැ. දෙයක් තර්කානුකූලව හිතන්න පුළුවන් සමාජයක් බිහි කිරීම
තමයි. ගරු මන්ත්‍රීතුමිය තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
මූලිකම අභිප්‍රාය විය යුත්තේ. දැන් ඒ නිසා තමයි දැන් අපි බලනවා මේ සහන ලබා දෙන්නේ. දැන් අපිට මෙච්චර කාලයක් පසුගිය ආණ්ඩු සෑම ආණ්ඩුවකින්ම සහන ලබා දුන්නේ පිටරටවල වලින් ණය අරගෙන. ඒක අපේ සාක්කුවේ දැනෙන්නේ නැහැ. මොකද අපේ සාක්කුවෙන් ලැබෙන දෙයක් නෙවෙයිනේ. අපිට සාක්කුවෙන් ගෙවන්න වෙන්නේ නැහැ. හැබැයි ගෙවන්න වෙන්නේ කවදා හරි දවසක කාලයකට පස්සේ අපේ අනාගත පරම්පරාවට. ඒ කියන්නේ අපි මේ ණය ගන්නෙ අනාගත පරම්පරාවේ බුරහිස් වලට තමයි අපි මේ ණය බර තියලා තියෙන්නේ. හැබැයි වදු ගහනකොට අපිට ඒක තේරෙනවා. මොකද අපිට සාක්කුවෙන් වල දෙන්න වෙන හින්දා. හැබැයි අපිට තේරෙන්නේ නැහැ අපි මේ රටක් විදිහට මෙච්චර ණය අරගෙන කවදා හරි දවසක අපි මේ අමාරුවේ දාන්නේ අපේ අනාගත පරම්පරාව කියලා. මේ මුළු ලෝකේම ආසියාවේ රටවල් වලින් අඩුවෙන් බදු ගෙවන්නේ අපේ රට. අනික් රටවල් දියුණු රටවල් බැලුවම 70% සිට 70% දක්වා ඔවුන් බදු ගෙවනවා. ඔබ කල්පනා කරලා බලන්න අපිට රටක් විදිහට ලැබෙන මුළු ආදායම අපේ ණය ප්‍රමාණය 76%යි. ඒතර අපිට මුළු ආදායමේ 95%ක්ම අපි ගෙවන්නේ මේ ණය සේවාකරණයට. ඉතුරු 5%න් තමයි අපි මේ රටේ සංවර්ධන කටයුතු වගේම මේ බාණ්ඩ මිල අඩු කිරීමේ හැමදේම සංවර්ධන කටයුතු වලට යොදවන්නේ මේ ඉතුරු 5% විතරයි. අපි කොයි විදිහටද මේක මේ ඉතුරු 5%න් මේ රටකම තියෙන මේ සංවර්ධනය කරලා ඒ වගේම බඩු අඩු කරලා මේ හැමදේම කරන්නේ? ටිකක් කල්පනා කරලා බලන්න. ඉතින් ඒ හින්දා මම විශ්වාස කරනවා රටක රාජ්‍යයක් නඩත්තු කරන්න රටේ ජනතාව විසින්. ඒ කියන්නේ රාජ්‍යයක් ඇතුලේ මේ නඩත්තු සියල්ලම සිද්ධ වෙන රටේ ජනතාවගේ මුදල් වලින්. එහෙනම් අපි අපිට වගවීමක් තියෙනවා රටේ ජනතාවත් එක්ක. මට දැන් මේ SV දිසානායක මැතිතුමත් එක්ක කතා කරනකොට එතුමා මට කිව්වා දැනට බිලියන 140ක් තියෙනවලු මුදල් මම බැංකුවේ මේ ඉතුරු වෙලා රවි කරුණානායක මැතිතුමා කියලා තියෙනවා. එහෙනම් ඒවා වලින් 20%ක්වත් දැන් වෙනකොට ණය දීලා නැහැ. අඩුම ගන්න 80%ක්වත් දෙන්න කියලා එතුමා ඉල්ලන්නේ. ඉතින් මම ලොකු ඉතාමත් කැමැත්තෙන් ඉල්ලීමක් කරනවා. මේ මුදල් ටික තියාගෙන නැතුව ඇතර ලබා දෙන්න. එහෙම ලබා දෙන්න පුළුවන් නම් ආබාධිත වෙච්ච උදවිය
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න කාලය අවසන්.
පොඩි නාඩියක් දෙන්න. ඒ වගේම මේ මහලු වැඩි මේ වැඩි මහල් උදවිය ඉන්නවා 100ට දැන් ඉස්සරහට මේක තියෙනවා මම දැක්කා මේ 2020 වෙද්දී 160ක් පමණ වෙන්නේ 2020 2034 වගේ වෙද්දී 160ක් පමණ වෙන්නේ මහලු උදවිය කියලා අපේ රටේ. ඉතින් කොහොමද අපි මේ දේවල් සංවර්ධනය කරන්න කියන එක කල්පනා කරනවා. අවසාන වශයෙන් මට දෙයක් තව කියන්න මේ ළඟ දවසක මේ අපේ රටේ ජනතාව මොන තරම් මේ දැනුවත් වීමකින් තොරවද කියන දැන් මේ ළඟදී වැට් ගැහුවා. වැට් බද්ද ගැහුවම ඒ වක්‍ර බද්දක් කියන එක ජනතාව දන්නේ නැහෙනේ. ඒක වක්‍ර බද්දක්. ඒතර ඒ වක්‍ර බද්ද බලපාන්නේ පාරිභෝගිකයට. ඒත් පාරේට ඇවිල් ඉවර වෙලා ඒකට උද්ඝෝෂණ කරේ ව්‍යාපාරිකයා. ඒකෙන්ම තේරෙනවා මේ රටේ ජනතාව මොන තරම් දුරට මේ දේශපාලන නොයෙකුත් අයගේ දේශපාලන මතිමතාන්තර සහ ඔවුන් කවලා තියෙන දේ නිසා මොන තරම් මේ මනස විකෘති වෙලා තියෙන්නේ කියලා මේ ආණ්ඩුව පිළිබඳව. එහෙනම් මම ඉතාමත් කෙටියෙන් දෙයක් ඉල්ලන්න කැමතියි. අපේ ආණ්ඩුවේ මෙතන මැති ඇමතිතුරු හරි කීප දෙනෙක් ඉන්නේ. ගොඩක් මට මේ ටික කියන්න දෙන්න. අපි මේ අවුරුදු දෙක ඇතුළතදී යම් කිසි දෙයක් කරලා තියෙනවනේ. අපි නිකම් හිටියේ නෑනේ අවුරුදු දෙකක් තිස්සේ. යම් කිසි දෙයක් මේ රට කරලා තියෙනවා. ඇයි අපිට මේ රටට යමක් කරලා තියෙනවා නම් ඒක මැති අමිතුර විදියට හරියට මේක ජනතාවට දෙන්න බැරි මේ පණිවිඩේ. ඇයි අපි මාධ්‍ය එක්කහු කරගෙන මේ පණිවිඩේ ජනතාවට දෙන්නේ නැත්තේ? හරියට කවුරුත් නැත්තේ ඇයි අපේ ආණ්ඩුව මෙන්න මෙහෙමයි මේ දේවල් කරා කියලා කියන්න? ඒක හරි කනගාටුදායක තත්ත්වයක්. අපිට ගමකට ගියයින් පස්සේ මොනවද ඔගොල්ලෝ කරලා තියෙන්නේ කියලා අහනවා. ඒකට දෙන්න උත්තරයක් නෑ.
මම අවසන් කරන්න.
සාමාන්‍යයෙන් තව මිනිත්තු කීපයක් දෙන්න. ඉතින් ඒ නිසා මම ඉතාමත් ආයාචන ඉතාමත් කරුණාවෙන් ආයාචන කරනවා එහා පැත්තෙන් ඒකාබද්ධ විපක්ෂයේ උදවිය අපිට අරක කරේ නැහැ මේක කරේ නැහැ කියලා කෑ ගහනකොට ඒවලට උත්තර දෙන්න හරියට මුල් පුටු වල පිරිසක් හදන්න ඕනේ අපේ ආණ්ඩුව රැක ගන්න. බොහොම ස්තුතියි.
Thank you. ගෞරව චාල්ස් නිර්මලනාදන්.
නන්රි තලමෙදාංගම උරුපනර අවர்களே, සමෘත්‍ති அமைச்சு தொடர்பாக எங்களுடைய மக்கள் எதிர்நோக்கின்ற விடயங்கள் தொடர்பாக பேச கிடைத்ததற்கு நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இந்த சமூர்த்தி பயனாளிகள் கடந்த காலங்களில் ஒரு அரசியல் ரீதியாக தெரிவு செய்யப்பட்டவர்களும் இருக்கிறார்கள், உண்மையில் வறிய மக்களும் இருக்கிறார்கள். அந்த சமூர்த்தி தெரிவின் போது எங்களுடைய பிரதேசங்களில் அரசியல் ரீதியாக தெரிவு செய்யப்பட்டவர்கள் அதிகமாக இருக்கிறார்கள். உண்மையில் ஒரு கிராமத்தில் 30% மக்கள் அந்த சமூர்த்தியை பெற்றுக்கொள்ள வேண்டும். 30% மக்கள் பெற்றுக்கொள்கிறார்கள். ஆனால் அந்த 30% மக்களில் உண்மையில் எவ்வளவு மக்கள் வறிய மக்கள் இருக்கிறார்கள் என்பது ஒரு மிக கேள்வியாக இருக்கின்றது. இதே போன்றுதான் சமூர்த்தி நியமனங்களும், சமூர்த்தியில் வேலை செய்கின்ற உத்தியோகஸ்தர்கள் நியமிக்கப்பட்டது ஒரு அரசியல் ரீதியான ஒரு நியமனமாகத்தான் இருந்தது. கடந்த காலத்தில் பரீட்சை வைக்கவில்லை. அங்கு பிரதேசங்களில் இருக்கின்ற அமைச்சர்கள் சிபார்சு செய்கின்றவர்களுக்கு நியமனங்கள் வழங்கப்பட்டது. ஆனால் தற்பொழுது பரீட்சை நடைபெற்றிருக்கிறது. அந்த நியமனம் வழங்குகின்ற போதுதான் அது அரசியல் ரீதியான நியமனமா அல்லது தகுதி அடிப்படையில் வழங்கப்படுகின்ற நியமனமா என்பது தெரிந்து கொள்ள முடியும். கௌரவ அமைச்சர் அவர்களே, உண்மையில் தகுதியற்றவர்களால் மக்களுக்கு சேவை செய்ய முடியாது. குறிப்பாக மன்னார் மாவட்டத்தில் ஓயல் சாதாரண தரத்தில் கணித பாடம் சித்தி அடையாத உத்தியோகஸ்தர்களும் சமூர்த்தி உத்தியோகஸ்தர்களாக வேலை செய்கிறார்கள். ஆனால் அவர்கள் ஒரு அரசியல் ரீதியாக ஒரு அமைச்சருக்கு சுவரட்டி ஒட்டியதற்காக அவர்களுக்கு நியமனம் வழங்கப்பட்டது. ஆனால் இன்று இந்த மக்களுக்கு அந்த சரியான சேவை சென்று போகின்றதா என்பதுதான் மிகப்பெரிய ஒரு கேள்வியாக இருக்கின்றது. அவர்களுக்கு அவர்களுடைய தரம் சரியாக இல்லாத போது அவர்களால் எப்படி மக்களுக்கு சரியான முறையில் சேவையை வழங்க முடியும்? ஒரு சரியான திட்டமிடல் அவர்களிடம் இல்லை. அவர்கள் நான் நினைக்கிறேன் 20 பேருக்கு மேல் கணித பாடத்தில் ஓயலில் சித்தி அடையாதவர்கள். எப்படி ஒரு கிராமத்தில் உள்ள மக்களை சரியா திட்டமிட்டு அவர்களுக்கு சமூர்த்தி கொடுப்பனவுகளை வழங்க முடியும் என்று கௌரவ அமைச்சரை கேட்டுக்கொள்கின்றேன். அதே நேரத்தில் உண்மையில் ஒரு மனவேதனையான விடயம், கௌரவ அமைச்சர் அவர்கள், உங்களுடைய தொகுதியில் இப்படி இருந்திருந்தால் நீங்கள் விட்டிருக்க மாட்டீர்கள். எங்களுடைய தொகுதியில் குறிப்பாக முல்லைத்தீவு மாவட்டத்தில் 2 பிரதேச செயலங்களுக்கு உட்பட்ட 23 கிராமங்களுக்கு இன்னும் சமூர்த்தி கொடுப்பனவே வழங்கவில்லை. 23 கிராமங்களுக்கு இன்னும் சமூர்த்தி கொடுப்பனவே வழங்கவில்லை. இது தொடர்பாக 2014 7 மாதம் 7ஆம் தேதி முல்லைத்தீவு மாவட்ட அரசாங்க அதிபர் தங்களுடைய அமைச்சினுடைய டைரக்டர் ஜெனரலுக்கு கடிதம் எழுதி அந்த விவரங்களை அனுப்பியிருக்கின்றார். ஆனால் 2014 எழுதின கடிதத்துக்கு 2016 மட்டும் இன்னும் அந்த சமூர்த்தி கொடுப்பனவர்கள் இன்னும் கிடைக்கவில்லை. அவர்கள் யுத்தத்தால் இடம்பெயர்ந்த மக்கள், 2011 மீள குடியேறிய மக்கள். அந்த மக்களுக்கு இன்னும் கொடுக்கப்படவில்லை என்பதை ஒரு மனவேதனையுடன் தெரிவிக்கின்றேன். கரத்துறை பற்று என்ற பிரதேச செயலகத்தில் செம்மலை கிழக்கு, குமரபுரம், தண்ணி முறிப்பு, கொக்குத்தொடுவாய் தெற்கு, கொக்குத்தொடுவாய் வடக்கு, கொக்குத்தொடுவாய் மத்தி, முள்ளிவாய்க்கால் கிழக்கு, முள்ளிவாய்க்கால் மேற்கு, அம்பலவான் பொக்கனவை, கேப்பாப்பிளவு, இந்த கிராமங்கள் கரத்துறைப்பேட்டை பிரதேச செயலகத்துக்குள் வருகிறது. புதுக்குடியிருப்பு பிரதேச செயலகத்துக்குள் சுதந்திரபுரம், தேவிபுரம், வள்ளிபுணம், உடையார்கட்டு வடக்கு, கோம்பாவில் உடையார்கட்டு தெற்கு, இரணப்பாலை, புதுக்குடியிருப்பு மேற்கு, சிவநகர், புதுக்குடியிருப்பு கிழக்கு, மல்லிகைத்தீவு, ஆனந்தபுரம், மந்துவில், இந்த இது புதுக்குடியிருப்பு பிரதேச செயலகங்களுக்குள் வருகிறது. இந்த 23 கிராமங்களுக்கும் இன்னும் சமுர்த்தி கொடுப்பனவுகள் ஒருதருக்கு கூட கொடுக்கவில்லை. இது உண்மையில் கௌரவ அமைச்சர் அவர்களே மிகவும் வேதனையான விடயம். நான் நினைக்கிறேன் இந்த பிரதேசத்தில் அரசாங்கத்துக்கு சார்பான அரசியல்வாதிகள் இல்லை என்று நினைக்கிறேன். இருந்திருந்தால் இந்த கொடுப்பனவுகள் எப்பயோ கொடுக்கப்பட்டிருக்கும். கௌரவ அமைச்சர் அவர்கள், இந்த கொடுப்பனவை உங்களுக்கு தெரியுமோ தெரியல, 3 மாதத்துக்கு முன்பு பாராளுமன்ற 3 மாதங்களுக்கு முன்பு உங்களுடைய மினிஸ்ட்ரி செக்ரட்டரிக்கும் டைரக்டர் ஜெனரலுக்கும் நான் இந்த பாராளுமன்ற ஓவர்சைட் கூட்டத்தில் நான் கதைத்திருந்தேன் இந்த கிராமங்களுக்கு இது விடுபட்டது என்று. அப்பொழுது அவர்கள் ஏற்றுக்கொண்டார்கள். இந்த 23 கிராமங்களுக்கு குறிப்பாக 11,828 குடும்பங்களை சேர்ந்த 37,304 உறுப்பினர்கள் கொண்ட இந்த கிராமங்களுக்கு விடுபட்டது உண்மை. ஆனால் நாங்கள் உடனடியாக கொடுப்பதற்கு நடவடிக்கை எடுக்கிறோம் சொன்னார்கள். அவர்கள் சொல்லி 3 மாதம் ஆயிற்று. இன்று கூட நான் இப்ப கதைக்க வழிபடுவதற்கு முன்பு கூட நான் தொலைபேசியில் அழைத்து கேட்டிருந்தேன். அங்கு சொன்னார்கள் இன்னும் எங்களுக்கு கொடுப்பனங்கள் வழங்கப்படவில்லை என்று. கௌரவ அமைச்சர் அவர்களே, இந்த இப்படியான ஒரு மக்களுக்கு மனதில் தாக்கத்தை ஏற்படுத்துகின்ற இப்படியான ஒரு கொடுப்பனவுகளில் கூட எங்கள் மக்கள் பாரபட்சம் அடைகின்ற போதுதான் எங்கள் மக்கள் மன ரீதியாக விரக்தி அடைகிறார்கள். நாங்கள் இந்த நாட்டினுடைய பிரஜை, நாங்கள் எங்களுக்கு ஏன் இந்த கொடுப்பனவு இவ்வளவு காலமும் கிடைக்கவில்லை என்று அவர்கள் யுத்தத்தால் முல்லைத்தீவு மாவட்டமும் கிளிநொச்சி மாவட்டமும் மற்ற மாவட்டங்களை ஒப்பீட்டளவில் பார்க்கும்போது யுத்தத்தால் முற்றுமுழுதா பாதிக்கப்பட்ட மாவட்டம். அந்த முற்றுமுழுதா பாதிக்கப்பட்ட அந்த முள்ளிவாய்க்கால் கிராமத்துக்கு கூட 2016 மார்கழி மாதம் நவம்பர் மாதம் கூட இன்னும் சமர்த்தி கொடுப்பனவுகள் கொடுக்கப்படவில்லை. கௌரவ அமைச்சர் அவர்களே, உங்களுடைய தொகுதியில் இப்படியான ஒரு கிராமங்கள் இருந்திருந்தால் அதற்குரிய நடவடிக்கையை நீங்கள் எடுத்திருப்பீர்கள். இந்த மக்கள் உண்மையில் யுத்தத்தால் இடம்பெயர்ந்து வாழ்வாதாரத்தை இழந்து உறவுகளை இழந்து ஒரு அந்தரிக்கின்ற நிலையில் அவர்களுக்கு கிடைக்க வேண்டிய அந்த வறிய மக்களுக்குரிய அந்த சமர்த்தி நிவாரணமும் கிடைக்கப்பெறவில்லை என்பது மிகவும் மனவேதனையான விடயம். அதே நேரத்தில் நான் ஏற்கனவே குறிப்பிட்டது போன்ற ஏற்கனவே சமர்த்தி பயனாளிகளின் தெரிவுகளில் முறைகேடுகள் நடந்திருக்கு என்பதை கௌரவ அமைச்சர் அறிவீர்கள். ஏற்கனவே இது விடயம் தொடர்பாக பாராளுமன்றத்தில் பலர் கேள்வி எழுப்பியிருந்தார்கள். உண்மையில் அந்த பயனாளிகளுடைய தெரிவும் அந்த நியமனங்களுடைய தெரிவும் ஒரு அரசியல் ரீதியாகத்தான் நடைபெற்றது. அங்கு பிரதேச செயலாளர்களுக்கு அரசியல்வாதிகள் கொடுக்கின்ற பெயர் பட்டியல் தான் அவர்கள் சிபார்சு செய்து தலைமைச் செயலகத்துக்கு அனுப்பினார்கள். அந்த பெயர் பட்டியல் மூலம்தான் அந்த பயனாளிகள் தெரிவு செய்யப்பட்டார்கள். உண்மையில் சமூர்த்தி பெற வேண்டிய மக்களும் அதற்குள் இருக்கிறார்கள் இல்லையென்று நான் முற்றுமுழுதாக இல்லையென்று சொல்லவில்லை. கணிசமான அளவு அரசியல் ரீதியாக தெரிவு செய்யப்பட்டவர்கள் தான் இருக்கிறார்கள். உண்மையில் எங்களுடைய காரியாலயத்தில் நாங்கள் இருக்கின்ற போது உண்மையில் சமூர்த்தி பெற வேண்டிய யுத்தத்தால் அங்கங்களை இழந்து பிள்ளைகளை இழந்து தகப்பனை இழந்து இருக்கின்ற உதாரணமாக நேற்று கூட என்னோட காரியாலயத்தில் ஒரு அம்மா வந்தா தனக்கு 4 பிள்ளைகள் கணவன் 2009 யுத்தத்தில் இறந்திருந்ததாக சொல்லியிருந்தார். தனக்கு சமூர்த்தி இன்னும் கிடைக்கவில்லை என்று சொல்லியிருந்தார். உண்மையில் மனவேதனையான விஷயம். அவர்களுக்கு சமூர்த்தி பெயர் பட்டியலில் அவர்கள் இல்லாதால் அவர்களுக்கு இலவச மின் இணைப்பு கிடைக்காது, இலவசமாக கொடுக்கின்ற நீர் இணைப்பு கிடைக்காது. இப்படியாக கிடைக்காம இருக்கின்ற போது அவர்கள் பெரியோர் தாக்கத்துக்குள் முகம் கொடுக்க வேண்டிய சூழ்நிலை இருக்கிறது. 4 பிள்ளைகளையும் வைத்துக் கொண்டு அந்த அம்மா எவ்வளவு ஒரு சிரமத்தின் மத்தியில் எப்படி தன்னுடைய பிள்ளைகளை அவர் கொண்டு நடத்துவார் என்பதை கௌரவ அமைச்சர் அவர்கள் தெரிந்து கொள்ள வேண்டும். கௌரவ அமைச்சர் அவர்களே, பயனாளிகளுடைய தெரிவிலையும் அந்த நியமனங்கள் தெரிவிலையும் தாங்கள் அக்கறை எடுக்க வேண்டும். அதே நேரத்தில் எனக்கு ஒரு நியமனம் தாங்கள்
காலம் இருக்கிடுங்க, காலம் இருக்கிடுங்க
அமைச்சர் அவர்களே,
தேவையான
சமூர்த்தி கொடுப்பனவில் தாங்கள் இந்த வரவு செலவு திட்டத்தில் முன்மொழிந்திருக்கிறீர்கள். 5 கிலோ அரிசி கொடுத்து அந்த பணத்தை சமூர்த்தி பணத்தில் குறைப்பதாக. கௌரவ அமைச்சர்களே, மக்களுக்கு அப்படியான ஒரு சுமையை சுமத்த வேண்டாம். நான் நினைக்கின்றேன், அந்த இணைத்தலைவர்களுடைய மகாநாட்டில் ஒரு சில அமைச்சர்கள் உங்களிடம் கேட்டார்கள், நான் பார்த்துக் கொண்டுதான் இருந்தேன், சமூர்த்தி காசுக்கு அரிசியை கொடுப்போமான்னு. அவர்கள் சதோசாவில் இருக்கிற அரிசியை விற்கிறதுக்கு முயற்சி செய்கிறார்கள் ஒழிய மக்களுடைய நலனை பார்க்கவில்லை. கௌரவ அமைச்சர்கள் முன்மொழிவில் இருந்து அந்த 5 கிலோ அரிசி நீங்க கொடுப்பதா இருந்தால் அதை மேலதிகமாக கொடுங்கள். கொடுத்து போட்டு அவர்களுடைய பணத்தில் தயவு செய்து கழிக்க வேண்டாம். அந்த மக்கள் அந்த சமூர்த்தி பணத்தில் சரியாக திட்டமிட்டு பிள்ளையுடைய கல்வியை தங்களுடைய துன்பங்களை ஆற்றுவதற்கு பயன்படுத்தி கொண்டிருக்கிறார்கள். அவர்களுக்கு சுமை சுமத்தி இந்த 5 கிலோ அரிசி, அது ஒரு அரிசி வடிவம், அது அரசாங்கம் வடிவா திட்டமிட்டு அதை விற்பனை செய்யக்கூடிய நடவடிக்கை எடுக்க வேண்டும், அல்லது ஏற்றுமதி செய்யக்கூடிய நடவடிக்கை எடுக்க வேண்டும். நான் கவனித்துக் கொண்டிருந்தேன், அன்று உங்களிடம் 2 அமைச்சர்கள் சம்பந்தமாக கேட்டபோது நீங்கள் முடிவு சொல்லவில்லை, பிறகு ஜோசிப்பம் என்று சொன்னதை நான் கவனித்துக் கொண்டுதான் இருந்தேன். அந்த முன்மொழிவு தான் இதில் வந்திருக்கிறது. தயவு செய்து அதை நீங்க இந்த முன்மொழிவு எடுக்க வேண்டும். மேலதிகமாக நேரம் தந்ததுக்கு நன்றியை தெரிவித்துக் கொண்டு, கௌரவ அமைச்சர் அவர்களே, இந்த முல்லைத்தீவு மாவட்டத்திற்கு 23 கிராமத்திற்கும் உடனடியாக சமூர்த்தி நிவாரணம் கிடைக்கப்பட வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி.
கௌரவ பத்ம உதேசாந்த குணசேகர மந்திரி.
கரு முலாசனாரூட மந்திரித்துமணி, மே அவஸ்தாவேதி சமாஜ சவிபலகன்னி மகா சுபசாதன அமாத்தியாசே வைசீர்ஷே கதாபகரண மே விழாவே இக்கப்பத்தக்கிங் மே ஆண்டு ஹதப்பு கமங் மெஸ்பி திசாநாயக மத்துமாகே அமாத்தியாசே நியோஜமதி கம கண்ண பேவகே ஹிட்டப்பு ரஞ்சன் ராமநாயக மதித்துமா அதே எத்துமா நியோஜமதி கம தரலா எஸ்பி திசாநாயக மத்துமாத் வின அமாத்தியாசம் வகை நிவை தின்னாம இக்கட்ட மித்தன மிகம வாடி விழா சிட்டியும் கென அருண புதுமையா கித்தன கமா அருண புதும தத்தியக்கு தித்தின கமா மே வய சீர்ஷே கென கதா கரண்ட கமிட்டி இக்கப்பத்தகிங் மேரட்டே துப்பத்கம நெதிகரான் எத்தாஸ் நவசி அணுபகேதி ஆரம்ப கருப்பு ஏ வகக்கீம දරාගත් ඇමතිතුමා අපි ඉදිරිපිට මේ වෙලාවේ ඉන්නවා. අනිත් පැත්තෙන් ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මේ රටේ දුප්පත්කම දිලිඳු බව නැති කරන්න, මේ රටේ සමෘද්ධිලාභී පවුල්, මේ රටේ සැබෑ ආර්ථිකයට ගෙන එන්න කටයුතු කරපු සමෘද්ධිලාභීන් අද පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක ඉන්නවා. ඒක එක අතකින් ඔබතුමා தைவே சரதமகட் லக்மில ஏ சமுர்திலாவி பவுல் இல்லா சிட்டின் உங்கே ரக்கியா விஸ்திரபாவே ஏ ஆயகி இஸ்திரபாவே தவுமத் மே ஆண்டு பிரியாரகன கபினட் தீர்ந்து அரகன நே எனிசா தமாய் திவினகுனில்தாரி ஏ நிலதாரிங் சமுர்திலாரிங் திவினகுனில்தாரிங் ஏ தமங்கே ஐதிய வில்லா சட்டங்கர தெனட பார்லிமேந்துட எனக்கா මේ ආණ්ඩුව කොහෙද හිටියේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි. ඔබ දන්නවා මට මේ වෙලාවේ ඔබතුමාම කතා කරපු හැන්සාට් වාර්තාවකින් මට මේ කාරණාව මේ වෙලාවේ කියන්න කැමැත්තක් තිබෙනවා. ගරු ස්පී දිසානායක මැතිතුමනි, ඔබතුමාට මතකද 2015 ඔක්තෝබර් මාසෙ 20 වෙනිදා ඔබතුමා එදා පාර්ලිමේන්තුවේ සභාව මේ පාර්ලිමේන්තුවේ විවාද වුණු සභාව කල්තැබීමේ යෝජනාවකදී ඒ යෝජනාවේ තිබුණේ දිලිඳු පවුල් සවිබල ගැන්වීම කියන යෝජනාවක්. ඒ යෝජනාවේදී ඔබතුමා කතා කරලා කියනවා මේ ආණ්ඩුව පත් වෙලා පොඩි කාලයක් ඇතුළත ඔක්තෝබර් මාසෙ 20 වෙනිදා එතුමා ඔබතුමාගේ වචනින්ම තියෙනවා හැන්සාඩ් වාර්තාවේ මෙහෙම, ඔබතුමාලා කවුරු බලාපොරොත්තු වන විදියට සමෘද්ධි ආධාර ගන්න අය පිළිබඳව සම්පූර්ණ සමීක්ෂණයක් කරන්න. ඔවුන්ගේ වත්කම් බැරකම් පිළ සම්පූර්ණ තොරතුරු ගන්න අපි දැන් ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් එකතු වෙලා තියෙනවා. ඒ අවශ්‍ය ප්‍රශ්න පත්‍ර හදලා සම්පූර්ණ කරලා තිබෙනවා. සමෘද්ධිය නොලැබෙන එහෙත් ලැබෙන්න ඕනෑ කියලා හිතන සියලු දෙනාටම අපි ළඟදීම විවෘතාර්ධනව කරනවා. පොඩි ඉල්ලු පත්‍රයකින් පොඩි ලියුම් කැහැලකින් ගමේ ග්‍රාමල් දාරට සමුල් දාරියට සමෘද්ධි බැංකුවට ප්‍රාදේශීය ලේකම් කාලෙට ගිහිල්ලා ඉල්ලීමක් කරන්න කියලා. ඊට පසු ඔහුගේ ගෙදරට අපේ නිලධාරීන් යවලා ඔහුගේ සම්පූර්ණ තොරතුරු අපි එකතු කරගන්නවා. ඒ වගේම කියනවා අරවින්ද කුමාර මන්ත්‍රීතුමා කිව්වා වගේ දැනට සමෘද්ධි ආධාර ලබා ගන්න අය පිළිබඳ අපි විශේෂ සහබැලීමක් කරනවා. කී දෙනෙක් සමෘද්ධි ආධාර ලබන සුදුසු, කී දෙනෙක් සමෘද්ධි ආධාර ලැබෙන සුදුසු, සමෘද්ධි ආධාරේ හරියටම දියුත්තේ කාටද කියන එක සියලු දෙනා පිළිබඳ සමීක්ෂණයක් කරනවා. මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, යනු මාස දෙකක් කාලයක් තුල මේ සමෘද්ධි දීමනාව නිවැරදි අයට දීම සඳහා කටයුතු කරන්න අනිවාර්යෙන් මට පුළුවන් වෙයි කියලා කියනවා. ඔබතුමාට පුළුවන් වෙලා නැහැ. මේ කතා කරලා තියෙන 2015 ඔක්තෝබර් මාසෙ 20 මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මේ සමෘද්ධිලාභී පවුල් පිළිමද සමීක්ෂණයක් කරලා මුළු රටේම තවම ඩේටා එකතු කරන ඩේටා ෆීඩ් කරනවා සමෘද්ධි අමාත්‍යාංශය අපේ සමෘද්ධි නිලධාරීන්. තවම ඩේටා ෆීඩ් කරනවා. මේ කතා කරන 2016 මේ කතා කරන වැය ශීර්ෂ විවාද වෙනකම්වත් ඒ වார்த்தාව සකස් කරලා නැහැ. ඒක ඉවර කරලා නැහැ. අපේ ඌව පළාතේ මොනරාගල ශ්‍රීකේ ඌව පළාත කියන්නේ ලංකාවේ දිළිඳුකමයි මේ ඉතාලම හිණිපත්තෙම තිබුණු පළාතක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට එන්න කලින් යුද්ධ නිමා වෙන කලින් ලංකාවේ දිළිඳුම පළාත වෙච්ච දිළිඳු පළාත ග්‍රාමීය වශයෙන් සංවර්ධනය කරන්න පුළුවන් වුණු වැදගත්ම අමාත්‍යාංශ වැඩ කොටස කරපු සමෘද්ධි අමාත්‍යාංශයට මොකක්ද වෙලා තියෙන ඉරණම? ඒ සමෘද්ධි සමීක්ෂණයෙන් පස්සේ ඔබතුමාගේ ඉල්ලීම පරිදි නැවත අභියාචන ඇවිල්ලා තියෙනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම මොනරාගල ශ්‍රීක විතරක් එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක ඉල්ලීම් 5000 ගානේ. මුළු ලංකාවේම හොයලා බලන මේ යහපාලන රජය කරලා තියෙන්නේ මොකද්ද? අලුතින් අභියාචන ගේන්න කියලා සමෘද්ධි නිලධාරීන්ට සමීක්ෂණය කරන්න කරනවායි කියලා සමෘද්ධි නිලධාරිනුත් අමාරුවේ දාලා, එකවත් එක අමාරුවේ දාලා හැම වදාදකම සමෘද්ධි සමාජික පවුල් අලුත් ආදායමක් නැතුව දුප්පත්කමේ හිණිපත්තේ ඉන ජනතාවද ගිහිල්ලා හැමදාකම කිඹුල් කඳුළු එළනවා බදාදා දවසේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අපි කරපු ඉල්ලීමට මොකද වෙන්නේ කියලා අපේ ඇමතිතුමනි, ඔබතුමාට වගකීමක් දැන් තියෙනවා. නියෝජ්‍ය ඇමතිතුමාටත් වගකීමක් තියෙනවා මේකට උත්තරයක් හොයන්න. හැබැයි ඔබතුමාලට ඔබතුමාලගේ අමාත්‍යාංශයට නම් සාධාරණේ කරන්නේ නැහැ මුදල් ඇමතිතුමා. ඒකට මොකක් හරි ඔබතුමාලා ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්න බේරගන්න ක්‍රමයක් හොයාගන්න. ඒ විතරක් නෙවෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් හැමදාම 2004 2001 දී යලි පුබුදුව ශ්‍රී ලංකා වැඩසටහන ඇතුලේ යෝජනා කරේ සමාජ සුබසාධන නවත්තන්නේ කියලා, යටිතල පහසුකම් කපන්නේ කියලා, දුප්පත්කම නගා සිටුවන්නේ කියලා ලෝක බැංකුව පුරාජේරු කතා කිව්වට ඇත්තටම දුප්පත්කම පිළිබඳ ලෝක බැංකුවෙන් පිළිගන්න වෙලා තියෙනවා. ලංකාවේ දිනුදුභාවය යුද්ධ නිමා කිරීමෙන් පස්සේ මේ රටේ සැබෑ දිනුදුභාවය තිබුණු අපේ රට යම් කිසි ශ්‍රේණිගත කිරීමකින් ඉතා ඉහළ තැනකට ආවයි කියලා ඔවුන්ගේ වාර්තාවලම කියලා තිනවා. මම ඕන්න සභාගත කරන්න ගලු මූලාසන රුද්ඩෝ මන්තුමයි කරුණු සභාගත කරන්න. දිනුදුභකව කියලා කියන්නේ මූලාසන රු මන්ත්‍රීතුමනි, එක පැත්තෙන් ආර්ථික විද්‍යාඥයෝ කියන්නේ ආර්ථික දෘෂ්ටි කෝණ වලින් පමණයි දිනිඳුකම් පිළිබඳ ගොඩාක් වෙලාවකට ලෝකේ රටවල් වල දිනිඳුකම් පිළිබඳ මැනීම් සහ විග්‍රහයන්, අර්ථ ශාස්ත්‍ර විග්‍රහයන්, විද්‍යාත්මක විග්‍රහයන්, ආර්ථික විද්‍යා විග්‍රහයන් දෙන්නේ. නමුත් ඒක ඒ විදිහට නෙවෙයි. ඔස්කා ලෙවින්ස් කියන ලේඛිකාව කියනවා දිනිඳුකම කියන්නේ දිනිඳු භවයේ සංස්කෘතිය, culture of poverty. ඒ කියන කෘතියේ ලියනවා දිනිඳුකම කියන්නේ ඒක දිනිඳු භවයේ සංස්කෘතිය පිළිබඳ අදහස් ඉදිරිපත් කරන ඕ ඇය කියනවා දිනිඳුකමේ සංස්කෘතිය anu එයට මාවේනික ව්‍යුහයන් සහ හේතු පද්ධතීන් සහිත පවුල් ඒකකයක් තුලින් එක් પરම්පරාවක සිට ඊළඟ પરම්පරාවට උරුම දෙන උපසංස්කෘතියක් කියලා. ඒ නිසා මේක ලේහිසි වැඩක් නෙවෙයි ගරු ඇමතිතුමනි මේ වැඩේ. ඒ නිසා මේ යහපාන රජ අඩු ගානේ අපි ඉල්ලා සිටිනවා ඒ සමීක්ෂණයේ ප්‍රතිඵලය වහා රටට දෙන්න, කපන්න දහදන්නේ කියලා හරියට කියන්න, හිටපු සමෘද්ධි දේවනාලාභින් මේ වැඩපිළිවෙලෙන් අයින් කරනවද කියලා හරියට කියන්න. එක්සත් ජාතික පක්ෂයේ ගම්වල කියාගෙන යනවා එස්.පී. දිසානායක මැතිතුමනි, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ මැත්තෝ කියන මන්ත්‍රීවරු සමහර ගම්වල ගිහිල්ලා කියන මොකද්ද? මේ සමෘද්ධි වැඩසටහන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වැඩක් කියලා. මේ සමෘද්ධි වැඩසටහන පොදු ජන එක්සත් පෙරමුණේ වැඩක් කියලා. මහින්ද අමරවීර මැතිතුමත් ඉන්නවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්තුමා. ඔබතුමාලගේ හරද සාක්ෂිය දැන් ප්‍රශ්න කෙරෙන්න ඕන. ඔබතුමාලගේ හදවත ප්‍රශ්න කෙරෙන්නේ නෑ මැතිතුමනි. මේ ආණ්ඩුව අද එක පැත්තක තමුන්නාසලට ඇමතිකම් දීලා වරදාන වරප්‍රසාද දීලා අනිත් පැත්තෙන් තමුන්නාසලට කෙවිටින් තලමින් ඉන්නේ. තමුන්නාසල ගමාත්‍ය සල්ලි දෙන්නේ නෑ. තමුන්නාසල වැඩ කරන්න සල්ලි දීලා නෑ. සෑම අමාත්‍යාංශයකම වැසිස කපා හැරලා මේ අමාත්‍යාංශනත් එච්චරයි. එහෙම කරන ගමන් මට කතා කරන්න දෙන්න මහින්ද අමරවීර මැතිතුමනි, මට කතා කරන්න දෙන්න. මගේ කතාවෙන් පස්සේ ඔබතුමා මේ කාරණා විග්‍රහ කරන්න. ඒ නිසා අපි කියන්නේ
මහින්දතුමනි කතා කරන්න මැතිතුමා.
ගරු මූලාසනාරුඪ මන්ත්‍රීතුමනි, එතුමා අසත්‍ය ප්‍රකාශයක් කරා. මේ මගේ නම කියලා ඒකයි මම කියන්නේ යන්නේ. මේ හැම අමාත්‍යාංශයකටම අපේ සල්ලි කපලා කියලා එහෙම සල්ලි කපලා නැහැ. අපේ අමාත්‍යාංශවලට සල්ලි දීලා තියෙනවා. ජනතාවට වැඩ කරන්න අවශ්‍ය ප්‍රමාණයට සල්ලි ලැබිලා තියෙනවා.
ඒක මම කියන්න යනවා. කතා කරන්න මන්ත්‍රී.
මම මගේ කතාව විදි කියන්නම් මූලාසනාරුඪ මන්ත්‍රීතුමනි. මන්ත්‍රීතුමනි මට කතාව කරන්න දෙන්න ඔබතුමාලගේ මගේ කතාවට අදාළ විවේචන ඔබතුමාලගේ
වෙනවා.
කතා කරන්න අවස්ථාව දෙන්න. ඒ කියන්නේ මූලාසනාරුඪ මන්ත්‍රීතුමනි මේ යන්නේ මේ දිලිඳුකම අවසන් කිරීමේ වසර කියලා නම් කරලා තියෙනවා. දිලිඳුකම මේ වසර කියලා නම් කරලා තියෙනවා. නමුත් දිලිඳුකම වසර නම් කිරීම කරනවා කියලා අඩුම තරමේ
සම්මුතිලාපි. අපේ ගරු මන්ත්‍රීතුමා හොඳ අදහස් ටික පළ කරනවා. මම හිතන්නේ මේ චෝදනා කරන ඕන නියම් මේ ඔක්කොම එක හා සමාන නියම් මෙතැමිතුරු අපි නියම් මේ වැඩක් නැති ගන්නට ඔය කතා කරන්නේ. ඇත්තටම මේ අපිට වැඩ කරන්න සල්ලි ටිකක් දීලා තියෙනවා මන්තුවා. ඒ කියන්නේ කප්පාදු කරලා නැහැ වැඩ කරන්න සල්ලි දීලා තියෙනවා. ඒ නිසා මේ ගමේ අපිට එහෙම දොස් කියන්නේ නැහැ අපිට මිනිස්සු.
මට ඔබතුමාගේ අදහස ඔබතුමා කියන්නේ.
ගරුතුමා.
මම මේ කියන්නේ දේශපාලන විවේචනයක් සහ මගේ විග්‍රහය. ඔබතුමාලේකට විරුද්ධ වෙන්න පුළුවන්, ඔබතුමාලේක ගැනති වෙන්න පුළුවන්, මතයවාද වෙන්න පුළුවන්, මතවාද නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ දේශපාලන වශයෙන් අපි හැපෙන්නේ, ගැටෙන්නේ. ඒ නිසා විවිධ මතවාද තියෙන්න පුළුවන්. නමුත් මගේ මේ අදහස කියන්න ඉඩ දෙන්න. ඔබතුමාලා කිව්වා දැන් මේ අමාත්‍යාංශ වලට සල්ලි දුන්නේ කියලා. මම කියන්නම් දැන්. දැම්ම කියන්නම්. මේ රටේ අමාත්‍යාංශ වලට මොකද වෙලා තියෙන්නේ කියලා. මෙන්න තියෙනවා විස්තර. මම කියන්නම් දැන්. අධ්‍යාපන අමාත්‍යාංශ ලබා දෙන මුදල් 2016 සාපේක්ෂව 159කින් අඩු කරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ලබා දෙන මුදල් 2016 සාපේක්ෂව 107.5කින් අඩු කරලා තියෙනවා. සමාජ සුබසාධන අමාත්‍යාංශයට ලබා දෙන මුදල් 2016 සාපේක්ෂව 107.5කින් අඩු කරලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දෙන මුදල් 2016 සාපේක්ෂව 60.5කින් අඩු කරලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයට ලබා දෙන මුදල් 60.5කින් අඩු කරලා තියෙනවා. අනිකුත් අමාත්‍යාංශවලත් වෙලා තියෙන ඉච්චර තමයි. ඒ නිසා මට ඒක වැඩියෙන් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ තත්වය ඇතුලේ අපේ රටේ මේ රටේ දුගී බව නැති වෙයි කියලා අපි විශ්වාස කරනවද? ඒ විතරක් නෙමෙයි, ආර්ථිකය හමස් පෙට්ටියට දාලා තියෙන්නේ. රටේ ආර්ථිකය මේ ආණ්ඩුව යහපාලන නෙමෙයි, බදු පාලනය. රටේ බදු බර වැඩි වෙච්ච මේ මොහොතක රටේ මිනිස්සුරු ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නැහැ. පාර යන්න බෑ එතන බදු ගහලා, සල්ලි දාන්න බෑ එතන බදු ගහලා, ATM එකෙන් ගන්න බෑ එතන බදු ගහලා, මිනිසුන් ජීවත් වෙන්න විදිහක් නැහැ බදු ගහලා. රටේ සමස්ත ආර්ථික කඩා වෙලා මේ රටට ආපු ආයෝජන හැරිලා ගිහිලා පිරින ගණන්. එතකොට මේ රටේ ආර්ථික අමාරුකම එන්නේ නැද්ද රංජන් රංජන් රාමනායක මැතිතුමනි? රංජන් විජේරත්න නෙවෙයි, රංජන් රාමනායක මැතිතුමනි. ඒ අමාරුව මේ රටේ දිනුදුභාවය තුල ජීවත් වෙන ජනතාවට එන්නේ නැද්ද? මට මේ වෙලාවේ මතක් වෙනවා ගරු SB දිසානායක මැතිතුමනි, මේ දුප්පත්කම පිළිබඳව කියවෙන්නේ කොහොමද කියලා මට හම්බුණා මෙන්න මෙහෙම කවියක්. ලස්සන හිමවතේ මාවි පැසෙන්නේ, දුක්දෙන අලියතුන් පන්නා හරින්නේ, රැක්මෙන දෙවියන් දෙවියනේ වෙලබත් බුදින්නේ, දුප්පත්කම නිසයි මම බල් රකින්නේ. මිනිසුන්ගේ දුප්පත්කම පිළිබඳ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් ගරු ඇමතිතුමනි, නියෝජ්‍ය ඇමතිතුමනි. ඉන්නේ දුම්බරයි මහකළු ගලක් යට, කන්නේ කරවලයි රටහා ලේබතට, බොන්නේ බොරදියයි පූරුවේ කලපවට, යන්නේ කවදාද මෞප්‍ය දකින්නට? අපි අහනවා මේ ආණ්ඩුව මේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න ආණ්ඩු අසමත්. මේ රටේ ජීවන තත්ත්වය කඩා වැටෙමින් දිනෙන් දින වැටෙමින් තියෙන වෙලාවක්. ඒ නිසා අපි ඉල්ලනවා අඩුම තරමේ ස්පීඩි සානක් මැතුමනි, ඔබතුමා ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 20 වෙනිදා කියපු දේවත් මේ ආණ්ඩු වෙනුවෙන් කරන්න, මේ මොහොතේවත් හරි කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි, මේ තියෙන මංගාව අමාත්‍ය මණ්ඩල සංදේශ නිකන් කතා කරන්න ආවේ නෑ. 2016 11 සිට 2016 11 28 දක්වා අමාත්‍ය මණ්ඩල සංදේශ ටික කැබිනට් පත්‍රිකා ටික මංගාව තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ?
අනුමත කරලා නැහැ. දිවිනැගුමේ පනතේ වගන්ති යටතේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව නිලධාරීන් අන්තර්ග්‍රහණය කිරීමේ පරිපාලන ගැටලු निराකරණය කිරීමට ක්‍රියාවලිය මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? තීරණේ ලැබිලා තියෙන නමුත් තීරණේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, මංගාව තියෙන තීරණේ තීරණ දුන්නේ නැති ඒවා දිවිනැගුම සංවර්ධන බඳවා ගැනීම සදාහවන බඳවාගෙන පටිපාට සංශෝධනය කිරීම තවමත් කෙරිලා නැහැ. මේ සඳහා යෝජනා අනුමත නොකර කරන්න බෑ කියලා කැබිනට් තීන්දුව කියලා තියෙනවා. 2016 5 11 වෙනිදා කතා කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, අඩු ආදායම් ලාභී ආබාධ සහිත පුද්ගලයා සඳහා මාසික රුපියල් 3000ක් ලබා දෙනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? ඒකත් තීරණේ ක්‍රියාත්මක වෙලා නැහැ. සමාලෝචනයකින් පස්සේ මේ ගැන යෝජනාව නැවත සලකා බලනවයි කියලා තමයි 2016 3 වෙනි මාසේ 10
වෙනිදා කැබිනට් එකේදී විනාඩි දෙක කාලයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි,
වයස අවුරුදු 70ක් වූ අඩු ආදායම් ලාභී වැඩිහිටි පුරවැසියන් වෙත මාසිකව දෙවන රුපියල් 2000 වැඩිහිටි දීමනාවෙන් වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදල පිහිටි උසදා රුපියල් 100ක මුදල කපන්න යෝජනා කරලා තියෙනවා. ඒක අනුමත වෙලා තියෙනවා කැබිනට් එකෙන්. රුපියල් 100ක් කපන එක තමයි අසලක අමාත්‍යාංශ කැබිනට් පත්‍රිකා මම අනුමත වෙලා තියෙනවා. නමුත් අර අනිකුත් යෝජනා අනුමත වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි, වයස 70ක් වූ අඩු ආදායම් ලාභී වැඩිහිටි පුරවැසියන් වෙත මාසිකව ගෙවනු ලබන රුපියල් 2000 වැඩිහිටි දීමනස්සා අමතර ප්‍රතිපාදනයක් වෙන් කරන තමුන්නා සිල්ලා තියෙනවා. අනුමැතිය ලැබී නැත 2015 වෙනිදා. එහෙනම් මොකද්ද කියන්න තියෙන්නේ? වෙලා නැහැ. ඔබතුමාගේ තීන්දුව වලට කැබිනට් එකේ ඒවත් තීන්දුව වලට තීරණ වලට ක්‍රියාත්මක වෙලා නැහැ. අනුමැතිය ලැබිලා නැහැ. මොකද වෙන්නේ? ගම්මැට්ටමේ ග්‍රාමීය මට්ටමේ ජීවත් වෙන දිනුදුභාවය නවතිනවද? සමාජ ආධාර ලැබෙන මිනිසුන්ගේ ඒ ප්‍රශ්න විසඳෙනවද? අලුතින් ආබාධිත වෙන ජනතාවට වැඩිහිටි ජනතාවට වැඩිහිටි ආධාර ලැබෙන්නේ නැහැ. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම අහලා බලන්න, වැඩිහිටි ආධාර ලැබෙන්නේ නැහැ. ආබාධිත ජනතාවට අලුතින් නැවත ආධාරය ලැබෙන්නේ නැහැ. ඒවා කැපිලා. ඒ නිසා අපි කියන්නේ, ඔබතුමා කොනිතරම් උත්සාහ දරුවත් මේ අමාත්‍යාංශයේ තමුන්නාසලට මේ ආණ්ඩුව සලකලා නැහැ විතරක් නෙවෙයි, තමුන්නාසල හිතන බලාපොරොත්තු වැඩේ මේ රටේ දිලිඳුභාවය නැති කිරීම සඳහා ඇත්ත වැඩපිළිවෙළක් තමුන්නාසල නැහැ කියන එකත් මතක් කරමින් මා නවතිනවා. බොහොමත් විශ්වාසී කිරු දනාටම
බොහොම ස්තුතියි. පණ්ඩරබල් රෝහිණි කුමාරි විජයරත්න.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, සමාජ සෞභාග්‍ය ගැන්වීම හා සුභ සාධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ කතා කරන්න ලැබීම සතුටක් විදිහට මම දකිනවා. නමුත් මම මේ වෙලේ කියන්න ඕනේ, පහුගිය යුගයේ දුප්පත්කම හිඟන්නගේ තුවාලය කරගෙන මැතිවරණ ව්‍යාපාරවලට ඒ දුප්පත්කම පාවිච්චි කරපු යුගය අමතක කරලා අද මේ නිින්දෙන් නැගිටලා වගේ අපේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු කතා කරන්නේ කොහොමද කියන එක මට ගැටලුවක්. කොහොම වුණත් විශේෂයෙන්ම මේ 2017 වසර දිලිඳුකම තුරන් කිරීමේ වර්ෂය විදිහට නම් කරලා තියෙනවා ගරු ජනාධිපතිතුමා. ඒක තුළ අපි දන්නවා ඉතිහාසයේ විටින් විට මේ සමාජ සුභසාදරයේ නැත්තම් දිලිඳුකම තුරන් කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. ඒකෙදි මම මෙතනදි මතක් කරන්න ඕනේ, ජනසවිය ව්‍යාපෘතිය අරගෙන බැලුවොත් මේ සමෘද්ධි ව්‍යාපාරයත් එක්ක මම මේ වෙලේ පුංචි සංසන්දනය කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ අවුරුදු 22ක් 30 සමෘද්ධි ව්‍යාපාරයේ ක්‍රියාත්මක වෙනවා ගරු ඇමෙත්තුමනි. මම 1995 ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලංකාවේ 14,40,198ක් වෙනකොට 2015 අන්තිමට ගත්ත ප්‍රතිලාභීන් සංඛ්‍යාව 14,53,078ක් වෙලා තියෙනවා. එහෙමනම් මේක ඇතුලේ කුමක් හෝ වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා. අපේ යුතුකම වෙනවා මෙන්න මේ වැරද්ද නිවැරදි කර ගැනීම. ඒ නිසා මන් දුටුවා මුදල් අමාත්‍යාංශයේ තිබුණ සාකච්ඡාවකදී ඔබතුමා කියලා තිබුණා ලබන වසරේ සමෘද්ධි ණය දසගුණයකින් ඉහළ දානවයි කියලා. කුඩා ව්‍යාපාරවලට සොයන් රැකියා දෙනවයි කියලා, වලට ණය දෙනවා කියලා. හොඳ දේ හොඳයි කියන්න ඕනි. ඒත් මේක ඉතාම වැදගත්. නමුත් කොමක් මේකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. එහෙනම් අපි ජනසවි ව්‍යාපාරයේ මම මේ වෙලේ මතක් කරනවා ඉදිරිගංගත හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මැතිතුමාගේ වැඩසටහන. ඒක වසර දෙකක සුබසාධන වැඩසටහනක්. ඒකෙදි එම වැඩපිළිවෙල තුල සහනාධාර තිබුණා, සුබසාධනයේ තිබුණා, පුහුණුව තිබුණා, මඟ පෙන්වීම තිබුණා, මූල්‍ය සහන තිබුණා, ස්වශක්තියෙන් නැගිටින්න ඕනකම තිබුණා. ඒත් එක්කම වැදගත්ම දේ තමයි ජනතාව දෙපයින් සිටවන්න ඕන නිසා ආත්ම විශ්වාසය ගොඩනගන වැඩපිළිවෙලක් තිබුණා. ජනතාව දැනගෙන හිටියා අවුරුදු දෙකයි නැගිටින්න ඕනේ කියලා. අද මරණ කම්ම සමෘද්ධිය දෙනවා. ඔබතුමාගේ වචනයෙන්ම කිව්වොත් කෑස් කියනකොට කොට්ටේ ඇස්සේ මුදල් ටික තියන්න කියලා කිව්වේ. අපි සතුටුයි. මරණකොට මිනිහේ උණුහුම යන්න කලින් මුදල අතට දෙන්න කියලායි කිව්වේ. අද සමෘද්ධි ප්‍රතිලාභය ලැබන්නන් තුල මේ සහනාධාරයට වඩා කැමති මේ සමෘද්ධි ව්‍යාපාරයේ ඇතුළේ ලැබෙන ප්‍රතිලාභවලට. ඒක තුල මේ මානසිකත්වය මේ අයගේ වැටලා තියෙනවා. සුභ සාධන මානසිකත්වය මේ අයගේ හැදිලා තියෙනවා. එනිසා මම ඔබතුමාට මතක් කරන මේ රටේ වෙච්ච අවාසනාව තමයි ජනසවිය සමෘද්ධිය වෙලා අපේ දුප්පත්කමින් කොච්චර පෙළී හිටියද කියනවා නම් ජනතාව පීඩාවට පත් නිසා ජනසවීදී එදා 2500ක් දෙනකොට ඒ 2500 එපයි කියලා රුපියල් 350ට පාන් කණ්ඩ 1994 අපේ රටේ ජනතාව ඡන්දෙ දීලා අර ඉස්සෙල්ලා කතා කරපු හිටපු අමාත්‍යතුමිය කිව්වා ඔබතුමා ඡන්ද මැෂිමක් කරා. පැහැදිලි, අපි පිළිගන්නවා ඔබතුමා ඡන්ද මැෂිමක් කරේ මෙන්න මේ සමෘද්ධි ව්‍යාපාරය ඇතුළේ. එහෙමනම් පැහැදිලිවම එදත් එක්සත් ජාතික පාක්ෂිකයාට ගම ඇතුළේ අසාධාරණයක් වුණා. ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරුවෝ විදිහට හදපු සමෘද්ධි නියාමකයන් ඒ මහත්වරු අතරින් 11කගෙන් අදත් ගම ඇතුළේ අපේ එක්සත් ජාතික පාක්ෂිකයාට ඒ වගේම එදා ජනවාරි 8 වෙනිදා මේ රටේ විප්ලවයක් ඇති කරලා මේ යහපාලන ආණ්ඩුව පිහිටවන්න කැපවෙච්ච ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයාටත් එක්සත් ජාතික පාක්ෂිකයාටත් ගම ඇතුලේ අසාධාරණයක් වෙනවා කියනක මම මේ වෙලාවේ ඔබතුමාට මතක් කරන්න ඕනි. ඊළඟට මේ මරණ තුරුම සමෘද්ධිය දීම තුල ඊළඟ ප්‍රතිලාභය සමෘද්ධිය ලබා ගන්න ඉන්න එක්කෙනා මරණකම් බලන් ඉන්න වෙලා තියෙනවා. එනිසා මම ඔබතුමාට මේ සමෘද්ධි ව්‍යාපාරයේ තුල අලුතින් නිර්මාණය වෙනකොට ඉලක්කයක් ලබා දෙන්න, මේ අයගේ ආත්ම විශ්වාසය ගොඩනගන්න මේ දිලිදුකමින් ගොඩ යෑම සඳහා. එනිසා මේ නැති බැරිකම ඡන්දේ දිනා ගන්න යොදාගත් ව්‍යාපාරයක් විදිහට පවත්වන් ගියේක අපි නවත්තන්න ඕනි. මම මේ වෙලාවේ අපේ කාංචන මන්ත්‍රීතුමා ඉන්නවා, ඉස්සෙල්ලා කුව කිසිම විදිහකින් දේශපාලනයට සමෘද්ධිය ගාව ගත්තේ නැහැයි කියලා කිව්වා. එනිසා මම කියනවා ඒ එහෙම වුණා කියන එකට හොඳම උදාහරණය තමයි මේ මගේ මැතිවරණ කොට්ටාෂේ අවසාන සමෘද්ධි ලේඛනයේ කොහොමද ඒ ප්‍රතිලාභ ගිහින් තියෙන්නේ කියන එක. පොදුවේ ගත්තහම ලංකාවේ ඒ දේ සිද්ධ වුණා. පවිත්‍ර වන්නියාරච්චි මැතිතුමියත් ඒක පිළිගත්තා. ඡන්ද මැෂිමක් වුණේ ඒ විදිහට. එහෙමයි එදා දේශපාලනයේ සිද්ධ වුණේ. ඡන්ද කාඩ් එක එකතු කරලා ඡන්දේ දුන්නොත් තමයි සමෘද්ධිය දෙන්නේ කිව්වා. අර පඩංගු ආස්සේ ගහන කතිරේ කම්පියුටර් එකෙන් පේනවයි කිව්වා. ඒ විදිහට ජනතාව මුලා කරලා තමයි එදා සමෘද්ධිය ඇපේට තියලා මේ රටේ බලය අතට ගත්තේ. එනිසා මෙය එසේ විය යුතු නැහැ. මේක නෙවෙයි ගැටලුව දැන් අද තියෙන. මේ සමීක්ෂණය අපේ ගමේ ජනතාව අතර ඇමතිතුමනි, මේ සමීක්ෂණය කරන කණ්ඩායම ගැන විශ්වාසයක් නැහැ. ඒ තුල විනිවිද භාවයක් ඇති වෙන්න ඕනේ. වෙන මේ විශ්වාසයක් ඇති වෙන්න ඕනේ මේ ලයිස්තුව ප්‍රදර්ශනය කරන්න. මේ ලයිස්තුව ප්‍රදර්ශනය කරන්න අපි කතා කරනකොට ඒ අය කියන්නේ අපි තොරතුරු යවනවා අමාත්‍යංශයෙන් තෝරන්නේ කියලා. අපි දන්නවා ඉන්පුට් එකේ හැටියට තමයි අවුට්පුට් එක. UNP කාර්යාලයේ ගෙදරට ගිහිල්ලා අහන ප්‍රශ්නේ නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ ගෙදරට ගිහිල්ලා අහන්නේ. අන්න ඒ අනුව තමයි මේ වාර්තාවන් ඔබට ඔබතුමන්ලට අතර ලැබිලා තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් මතක් කරනවා අලුත් ලයිස්තුවේ හැටියට ගම්වල ඉන්න JVP කාර්යෝ UNP කාර්යෝ ධනපති පන්තියද කියලා මට හිතෙනා වෙලාවකට. මොකද ඒ ලයිස්තුවල ඔබතුමා හොයලා බලන්න මොන ආකාරයෙන්ද මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ආසනවල මන්ත්‍රීවරු හැටියට අපි අවදියෙන් ඉන්නවා. සමාජ ආරක්ෂණ පනත යටතේ අපිට පුළුවන් ක්‍රියා කරන්න මේ සියලුම සමෘද්ධි නියාමකවරුන් ගැන නෙවෙයි මං කියන්නේ අතලොස්සක්. එනිසා ඔබතුමාට වගකීමක් තියෙනවා. අද ඔබතුමාව ඔතෙන්ගෙන ආවේ එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළුව ජනතා විමුක්ති පෙරමුණේ අය
එනිසා
ඔබතුමාට වගකීමක් තියෙනවා ඒ අය රකින්න. ඔබතුමා සිරගත වෙච්ච වෙලාවේ පාරට බැස්සේ ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරුවෝ කියපු සමෘද්ධි නියාමකවරු නෙවෙයි. ඔබතුමාගෙන් ප්‍රතිලාභ ලැබපු සමෘද්ධි ප්‍රතිලාභින් නෙවෙයි ගමේ හිටපු එක්සත් ජාතික පාක්ෂිකයන්. එනිසා ඔබතුමාට වගකීමක් තියෙනවා මේ රජයේ බලයට ගේන්න කටයුතු කරලා අද අසරණ වෙලා ඉන්න ගමේ
ගරුමන්තුමේ අවසන් කරන්න
විනාඩියක් දෙන්න කටයුතු කරන්න. ඒවත් එකම නියෝජ්‍ය ඇමතිතුමනි එදා 8 වෙනිදා අවදානම ගත්තේ ගරු අතිගරු ජනාධිපතිතුමා පමණක් නෙවෙයි අපේ ගමේ අහිංසක UNP කාරයා ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයා. පෙරදුනා නම් අදත් ගුටි කනවා. පෙරදුනා නම් අදත් ගුටි කනවා. ඒ නිසා අද පොහොට්ටුවක් අරගෙන රට වටේ ඇවිද්දට රටේ ජනතාව බොහොම බුද්ධිමත්. ඒ අයට අවශ්‍ය නැහැ දුප්පත්කම විකුණගෙන කන ආණ්ඩුවක් ආපහු ජාතිවාදය අවුස්සගෙන කන ආණ්ඩුවක් ආපහු අවශ්‍ය වෙන්නේ නැහැ. අද මේ අය මොනවා කතා කරත් එදා සමෘද්ධි අරමුදල දිවි නැංගුමට අමු අමේ වංචනික විදිහට බැසිල් රාජපක්ෂ මැතිතුමා ඩැහ ගන්නකොට එක රැයින් ලබා ගන්නකොට කවුරුත් මේවට කතා කරේ නැහැ.
ගරුමන්තුමේ අවසන් කරන්න.
ඉංග්‍රීසි අතීතයට යන්න අවශ්‍ය නැහැ. එනිසා නිවැරදි දැක්මක් ඇතුව දර්ශනයක් ඇතුව මේ ව්‍යාපාරය ඉදිරියට ගෙනිහිල්ලා ඇත්තටම සත්‍ය වශයෙන්ම දිලිඳුකම තුරන් කරලා මේ අය නගා සිටවන වැඩපිළිවෙලක් මේ රටට හඳුන්වා දීලා මේ දිලිඳුකම තුරන් කරන්න කටයුතු කරන්නයි කියන එක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.
ස්තුතියි. ගරු ඩිලාන් පෙරේරා ඇමතුමා.
මට මිනිත්තු කීයක් තියෙනවද?
මිනිත්තු 10ක් තියෙනවා.
ගරු මූලාසන උඩ මොකද? ආ. කොර මූලාසන සභාපතිතුමනි විශේෂයෙන්ම අද මේ අමාත්‍යංශයේ වැය ශීර්ෂය කතා කරනකොට අපි කවුරුත් පිළිගන්න ඕනේ අපේ රටේ අද මේ සමෘද්ධි ව්‍යාපාරය අපේ රටේ ජනතාවගේ ජීවිතයත් එක්ක උපතේ සිට විපත දක්වා from room to tomb බැඳිලා තියෙන ව්‍යාපාරය. ඒ ව්‍යාපාරය නිර්මාණය කිරීමේ නිර්මාතෘවරයා හැටියට කටයුතු කරෙත් 1994 ගරු SB දිසානායක ඇමතිතුමා. ඒ නිසා සමෘද්ධි ව්‍යාපාරයේ විවිධ වෙනස්කම් වලට භාජනය වෙලා ඒ සමෘද්ධියෙන් දිවි නැගුම් වෙලා ආයි සමෘද්ධිය වෙනකොටත් නැවත SB දිසානායක ඇමතිතුමාම ඒ අමාත්‍යංශය බාරව සිටීමත් කාලයක් ඉස්සේ මගේ බොහොම ළඟ මිත්‍රයෙක්ව හිටපු රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමා එතුමාගේ නියෝජ්‍ය ඇමති වීමත් මේ වෙලාවේ මේ විවාදයට මහත් වූ ආලෝකයක් ගෙන දෙන්න කියලා මම කල්පනා කරනවා. කෙසේ වෙතත් සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳව කතා කරනකොට මට පෙර කතා කරන මන්ත්‍රීතුමිය කොයි ආකාරයට කිව්වත් මේ සමෘද්ධි ව්‍යාපාරය තුළ අද විවිධ උද්ඝෝෂණවලට සහභාගී වුණත් මේ නිලධාරීන් සමෘද්ධි ව්‍යාපාරය තුළ කරපු මෙහෙය අපිට අවතක්ෂයට ලක් කරන්න බෑ. අලුත් ව්‍යාපාරයක් මේ රටේ බිහි වෙලා අලුත් කොල්ල කෙල්ල ටිකක් ඒ ව්‍යාපාරය තුළ ග්‍රාමසේක වසන් වල එක බාර අරගෙන ඒ තරුණ තරුණියන් මේ ව්‍යාපාරය තුළ දුප්පත්කම නැති කරන්න විශාල වෙහෙසක් මහන්සියක් දරුවා කියන කාරණය පිළිගන්නට විවිධ දේශපාලන තත්ත්වයන් සහ මතිමතාන්තර තුර ප්‍රමාණයට වැඩිය දේශපාලන කටයුතු වලට යොමු වීම තුළ අද සමහර වෙලාවට ඒ අවස්ථාවාදී කර ගමන් කළත් ඒ සමෘද්ධි නිලධාරීන් ඉතිහාසය තුළ මේ ව්‍යාපාරය තුළ කළ මෙහෙය අපට අවතස් ලක් කරන්න බෑ. එයා ඉතා විශිෂ්ට මෙහෙයක් කර බව අපි පිළිගන්න ඕනේ. දේශපාලන වශයෙන් අද ඇති වෙලා තියෙන හැලහැප්පිලි මත ඒ ව්‍යාපාරය තුළ තියෙන සමහර වෘත්තිය සමಿತಿ මොන මොන ආකාරයට කතා කළාද. ඒ නිසා සමෘද්ධි ව්‍යාපාරයේ නිලධාරීන්ට එකල මෙහෙය පිළිබඳව අපේ ප්‍රණාමයේ ආචාර්ය මේ වෙලාවේ මුලින් පුද කරන්න ඕනේ. ගරු ඇමතිතුමනි මේ ව්‍යාපාරයේ මුල ඉඳලම බොහෝ අය හඳුනාගෙන තිබුණේ අඩු ආදායම් ලාභී ජනතාවට සහනාධාර දෙන ව්‍යාපාරයකට විතරයි. ඒ නිසාම තමයි ඔබතුමා මේ ව්‍යාපාරයට ගමන් කරනකොට සමෘද්ධි බැංකු ක්‍රමය ඇති කරලා ඒ සහනාධාර පමණක් දෙන ව්‍යාපාරයක් නොවේ සමස්ත රටේම ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කරන්න දුප්පත්කම දුරු කරන්න අවශ්‍ය කරන ව්‍යාපාරයක් බවට පත් කරන්නට කටයුතු කළේ. අදත් මේ වෙනකොට සමහර අය සමෘද්ධිය කතා කරන්නේ සමෘද්ධි මුද්දරේ නම දාගන්න බැරිද කියන කාරණේ කතා කරන විතරයි. මොකද අපි දන්නවා උපතේදී විවාහ මංගල්‍යයකදී විපතේදී වගේ අවස්ථාවලදී අද ගමේ ජනතාවට මේ ව්‍යාපාර නැතුවම බැරි ව්‍යාපාරයකට පත් වෙලා තිබෙනවා. හැබැයි ගරු ඇමතිතුමනි ආපහු හැරලා බහිනකොට බැලනකොට මේ ව්‍යාපාරය තුලින් එයා සවි බල ගැන්වීම එම්පවර්මන්ට් කියන කාරණය හරිහරි සිද්ධ වෙලාද නැද්ද කියන කාරණය ඔබතුමාට නැවත සිතා බලන්න සිද්ධ වෙනවා. ඒ කාරණේදී ඇයි අපිට බැරි මේ සමෘද්ධි මහා සංගම් වලට ගමේ ඒ ප්‍රදේශයේ තියෙන සමහර අත්‍යවශ්‍යම කාරණා වලට මැදිහත් වෙන්න අවසර දෙන්න. උදාහරණයකට ගත්තොත් හාලියල මගේ මැටිවරණ කොට්ටාෂේ ගාවල කියන ප්‍රදේශයෙන් පහළ විශාල වැලි නිදි තියෙනවා. දැන් මේ රටේ දැන් විශේෂයෙන්ම මාර්ග ක්ෂේත්‍රයේ නැවත වරක් ඉදිකිරීම බොහොමයක් සිද්ධ වෙන නිසා ඒ වැලි කර්මාන්තයට අද ඇයි සමෘද්ධි මහා සංගමයට එකතු වෙලා ඒ වැලි කර්මාන්තයට එකතු වෙලා ඒ අවශ්‍ය කරන මාර්ගවලට ඒ වැලි සපීමේ සඳහා යම් ආකාරයක ව්‍යාපාර කටයුතු නෙළපෙන්න බැරි. අද අපි අලුතෙන් මේක දිහා බලනවා නම් අපි ඒ විදිහට ඒ අයට ඉදිරි දෙන්න ඕනේ. දැන් කුඩා තේවතු හිමියන් රාශියක් ඉන්නවා ගරු ඇමතිතුමනි ලංකාව පුරා. ඒ කුඩා තේවතු හිමියන්ට තේ පැල ලබා දෙන්න. තේ නර්සරි, ටී නර්සරිස් ලබා දෙන්න මේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට උදව් කළොත් සමෘද්ධි ප්‍රතිලාභීන් ඒ තේ පැල නිෂ්පාදනය කිරීම හරහා එක පැත්තකින් ආදායමක් ලබනවා විතරක් නෙමෙයි. ඒ අය සවි බල ගන්න වෙනවා. එක පැත්තකින් ගරු ඇමතිතුමනි ඒ අය සමෘද්ධි ප්‍රතිලාභ ලබා ගැනීමේ ඒ කුලකෙන් ඈත් කරගන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රදේශවල මගේ ප්‍රදේශයේ උදාහරණයක් මම කිව්වේ වැලි කර්මාන්තය කුඩා තේවතු කර්මාන්තය. ඒ ප්‍රදේශවල තියෙන විවිධ ක්ෂේත්‍රවල අද ඒ සමහර කර්මාන්තවල සමහර ආදායම් උපදවන අංශවල නියැලලා ඉන්නේ පෞද්ගලික ව්‍යාපාරිකයෝ. හැබැයි ඒ කාරණේම සමෘද්ධි මහා සංගම් වලට කරන්න පුළුවන්. සමෘද්ධි බැංකුවල කණ්ඩායම් හදලා කරන්න පුළුවන්. ඒ හරහා අර දුප්පත් ජනතාව සවි බල ගන්නව විතරක් නෙමෙයි ඒ අය අර සමෘද්ධි ප්‍රතිලාභී කුලකයෙන් ඉවත් වෙලා එයාගේ දුප්පත්කම තුරන් කිරීම වැඩසටහනටත් එතකොට ඔබතුමාල දායක වුණා වෙනවා. විශේෂයෙන්ම 2017 අවුරුද්ද අතිගරු ජනාධිපතිතුමා නම් කරලා තිබෙන්නෙම දුගී බව තුරන් කිරීමේ වසර හැටියට. මම හිතනවා ඒ එතුමාගේ වැඩසටහන තුළ විශාලතම සහ ප්‍රමුඛතම රාජකාරිය කරන්න වෙලා තිබෙන්නේ ඔබතුමාගේ අමාත්‍යංශයට. මොකද දුප්පත්කමත් එක්ක බැඳිලා කටයුතු කරන ගමේ පහළ මට්ටමේ ව්‍යාපාරය පහළ මට්ටමේ සංගමය පහළ මට්ටමේ බැංකුව තියෙන්නේ ඔබතුමා ළඟ නිසා. ඊළඟට මේ බැංකු ව්‍යාපාරය තුලින් තමයි ඔබතුමා මුලින්ම පෙන්වුවේ ණය ගන්න ජනතාවගේ ණය අය කර ගැනීම අපහසු නැහැ කියලා. සමෘද්ධි බැංකු වලින් ණය ගන්න අයගේ ණය අය කර ගැනීම 90%කට වැඩි. ඒ වගේම තමයි ඊට පස්සේ බිහිවෙච්ච ගැමිදිරිය ඒ වැඩසටහන තුලත් ණය අය කර ගැනීම 90%කට වැඩි. නමුත් සාමාන්‍යයෙන් අපි හුරු වෙලා තිබුණේ අපිට අහන්න දකින්න ලැබිලා තිබුණේ වෙනත් බැංකුවල ණය ගැනීම කෙසේ වෙතත් ණය අය කර ගැනීම අපහසුයි කියන කාරණය. ඒ ණය අය කර ගැනීම පහසු උනේ ඒ ගමේ ඉඳලා බොහොම අමාරුවෙන් නිකන් වැඩි වේසක් ගන්න නැතුව ණය ලබා ගන්න විතරක් නෙමෙයි ණය අය කර ගැනීම සඳහා ගමේම ඒ තියෙන කුඩා කණ්ඩායම් ක්‍රමය භාවිත වෙච්ච නිසා. අපි දැක්කා ගැමිදිරිය වැඩසටහන තුරන්නම් කරපු ඇමතිතුමනි ඒ කුඩා කණ්ඩායම් වල ණය වැඩසටහන භාරව හිටියේම නීත්‍යානුකූලම කාන්තාවන්. මොකද කාන්තාවන් ඉතුරු කිරීම සම්බන්ධයෙනුත් ණය අයකර සම්බන්ධයෙනුත් පුරුෂයන්ට වඩා වැඩි දක්ෂතාවයක් ගම්මට්ටමින් පෙන්නුම් කරා ඒ කාරණේ. ඒ නිසා ඔබතුමාගේ මේ වැඩසටහන තුළ ක්‍රියාත්මක වෙන ඒ කුඩා කණ්ඩායම් වැඩපිළිවෙල ඒක සමෘද්ධි බැංකුවත් එක්ක බද්ධ කරලා යන වැඩපිළිවෙල එක ඒ අය ණය ලබා දීලා ඒ අය සයිබල ගන්න විතරක් නෙමෙයි බැංකු ක්‍රමයක් දුවන්න බෑ ණය දෙන්න නැතුව. ලංකාවේ තියෙන ඕන වාණිජ බැංකුවක් වේවා සංවර්ධන බැංකුවක් වේවා ඒ බැංකුව ණය දුන් නැත්නම් ඒ බැංකුවට දුවන්න බෑ. ඒ නිසා සමෘද්ධි බැංකුව තුල පහුගිය කාලේ දිවිනගමු වැඩසටහනට ක්‍රියාත්මක වුණ ඇතිවෙච්ච ප්‍රධානතම බාධකය තමයි ඒ බැංකු හැටියට පරිවර්තන වෙලා බැංකු ණය දීම අඩු කරපේ. බැංකු වැඩියෙන් ණය දෙනවා කියන්නේ බැංකු ශක්තිමත් වෙනවා කියන එක. බැංකු ශක්තිමත් වෙනවා කියලා කියන්නේ බැංකුත් එක්ක වැඩ කරන කුඩා කණ්ඩායම් සහ සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් වෙනවා කියන කාරණේ. ඒක අමතුමනි තව කාරණා මම කියන්නේ ඔබතුමාගේ නියෝජ්‍ය අමතුමා ගිය ආණ්ඩුව කාලේ මාත් එක්ක බොහොම අවස්ථාවලදී සටන් කරපු අංශයක් තමයි මේ විදේශගත වෙලා ඉන්න අපේ ශ්‍රමිකයන්ගේ ප්‍රශ්නය. මට හැකියාව ලැබුණා මම විදේශ රැකියා ඇමති කාලේ සමෘද්ධි බැංකුවත් එක්ක එකතු වෙලා ඒ විදේශගත වෙන කාන්තාවන්ට
තව විනාඩි දෙකක් තියෙනවා.
ඔව් විදේශගත වෙන කාන්තාවන්ට ණය ලබා ගැනීම සඳහා වැඩසටහනක් ආරම්භ කරන්න. විදේශගත වෙන මේ කාන්තාවන් අපේ රටේ ගම්වල ඉතාම දරිද්‍රතාවයෙන් ගත කරන පවුල් ගත කරන අය. ඒ අය විශේෂ මිත්‍රට යන්නේ තමාට කියලා ගයක් හදාගෙන මූලික ඉලක්කය කරගෙන. දැන් ඒ අපි ආරම්භ කරන රට විරුපියස වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙලාවේ දේශපාලන වශයෙන් මාත්‍රක මේ දවස්වල ටිකක් බහිම්බස් වුණත් ඒ වෙලාවේදී බැසිල් රාජපක්ෂ අමතුමා අපිට ගොඩක් උදව් කරන කාරණා මතක් කරන්නත් ඕනේ. ඒ රට විරුපියස වැඩසටහන තුළ ඒ පිටරට යන කාන්තාවන්ට අපිට අත්වලක් වෙලා උදව්වක් වෙලා එයාගේ නිවස එයා උපදන උපයන ආදායමට සරණන විදියට මුදල් පරිපාලනය කරලා හදා ගන්නට අපිට උදව් කරන්න බොහොම අවස්ථාවක් ලැබුණා. හැබැයි පහුගිය අවුරුදු දෙක තුල ඒ වැඩසටහන මට පේනවා කෙමෙන් අභාවයට යනවා කියලා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ අමාත්‍යසේද කතා කරලා ඔබතුමාට පුළුවන් නම් ඒ රටවිරු පියස වැඩසටහන සමෘද්ධි බැංකුවත් එක්ක ගමන් කරපු වැඩසටහන නැවත ක්‍රියාත්මක කරන්න ඔබතුමාගේ නියෝජ්‍ය අමාත්‍යතුමා බොහොම කාලයක් තිස්සේ සටන් කරන මේ විදේශ රැකියා ක්ෂේත්‍රයට නියෝජ්‍ය අමාත්‍යතුමාත් යම් ආකාරයක ප්‍රායෝගික දායකත්වයක් දුන්නා වෙනවා. මට අවසාන වශයෙන් කියන්න තියෙන කරුණ අමාත්‍යතුමනි, ඔබතුමා ස්තුතියක් කරන්න තිබෙනවා. සමෘද්ධි ව්‍යාපාරය දිවිරගම හරි පරිවර්තනය වෙනකොට 8000 ගණනක් විතර ඒ නිලධාරීන්ට තමගේ අර්ශාදක වෙන ප්‍රශ්නයක් මතුවලා තිබුණා. ඒ ප්‍රශ්නය උසාවියට ගිය වෙලාවේ අධිකරණයේදී ඔබතුමා ඉදිරිපත් කරපු ලිපිය තමයි ගරු අග්‍රමනිෂ්කාරවරයා ඒ අර්ශාදක එය ලබලා දෙන්නට දිය යුතුයි කියන සමතයකට එන්න පාවිච්චි කරේ. ඒ නිසා අද ඔබතුමා මැදිහත් වෙලා ඔබතුමාගේ සහයෝගයෙන් ඒ සමෘද්ධි ව්‍යාපාරයට 8000 ගණනක් වෙච්ච ඒ ආදරණීය සහෝදර සහෝදරියන්ට අර්ථසාධක වැටුපට නැවත හිමිකම ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච හිමිකම ඉල්ලලා තමයි අද ඔය සමහර උදවිය උද්ඝෝෂණ කරන්න ලැබිච්ච එකට. අර ආබාධිත රණවිරුවන්
තමන්ට
ලැබිච්ච ජයග්‍රහණය වෙනුවෙන් පස්සේ ආයි පාරක් ගිහලා උද්ඝෝෂණය කරා වගේ. ඒ නිසා
කාලය අවසන්.
ඔබතුමාට ඒ 8000 ගණනක් වෙච්ච ඒ සමෘද්ධි නිලධාරීන්ට අර්ථසාධක ලබා දීමට ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවේදී දුන් සහයෝගය පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් ඒ සමෘද්ධි ව්‍යාපාරය තුළ මතුවලා තියෙන ගැටලු වලට ඒ සහෝදර සහෝදරි සාකච්ඡා කරලා කටයුතු කරන්නටත් ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරයේ තවදුරටත් බොක්ෂෙන් එළියට අලුතෙන් හිතන මට්ටමට ගෙනල්ලා ඒ ප්‍රදේශවල ව්‍යාපාර කටයුතු වලට සක්‍රියව දායක කරගන්නත් ඒ හරහාම ඒ සමෘද්ධි ව්‍යාපාරයේ තුල ඉන්නා වූ සහෝදර සහෝදරියන් සවිගල බලන්නටත් ඔබතුමාට ශක්තිය දෙයි ලැබේවා. ඒ සඳහා ඔබතුමාගේ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ සහයෝගය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මා නිරභව ස්තුතියි.
ස්තුතියි.